ಅದೇ ಮುಂದಿನ ಕಲಿತಿರುವಂತಹ ಅಪಿ ತಥಾಗತೇ ಮಹಾನ್ಸೇತ ತಥಾಗತೇ ಮಹಾನ್ಸೇ ನಿಸಾಬಿಗಳು ನಾವು ಅಪಿ ಧರ್ಮರತ್ನೇತ ಇದು ಧರ್ಮರತ್ನ ನಿಸಾಬಿಗಳು ನಾವು ಆರು ಮಹಾಸಂಕ್ರಾಂತಿ ನಮಸ್ಕಾರ ನಮಸ್ಕಾರ ಅದಪಿ ಭಾವನಾವಟ ತೋರದತ್ತಿ ವತ್ತು ಗುಮಸೂತ್ರೆ ಮಾವಿಸಿ ಮೆಸಿ ಆಸನಲಾಗಿ ಎಕ್ಕಾಲಕ ಭಾಗತ ಮಹಾಂಸೆ ಸೆವಾತ್ಮರ ಸಮೀಪ ಅನಾಥ ಪಿಂಡಿಗ ಸಿಟಿ ನಿಸಂಕರಣಲಾಗಿ ದೇವತಾನ ಯಾರೇ ವಾಸೇಕರು ಏಕಾಲಿ ಭಾಗತ ಮಹಾಂಸೆ ಮಾನವಿಕ ವಿಷು ಕಥಾ ಸ್ವಾಮಿನಿ ಏ ವಿಷು ಭಾಗತ ಮಹಾಂಸೆ ಉತ್ತರ ಮಾನಿ ಅಂಸೆ ಕಿರೀಟು ಮಲವೆಂದು ನಾವು ವಸ್ತ್ರ ಕೇಳಿ ಈ ವಸ್ತ್ರ ವೆನ್ ಸಾಯಂ ಕರಂಗೆ ಹೆನ್ ಪಾಟ ಕಿರಿಯು ತಿನಿಸವು ಕಣ್ಣನ್ ಪಾಟ ಕಿರಿಯು ತಿನಿಸವು ಲೇ ಪಾಟ ಕಿರಿಯು ತಿನಿಸವು ಮದಟಿ ಪಾಟ ಕಿರಿಯು ತಿನಿಸವು ಎಂ ಎಂ ಸಾಯಂ ಅಪ್ಪು ಅನ್ನಿ ಈ ನರಕ ಪಾಠ ತಪ್ಪು ಅನ್ನಿ ಅಪರಿಶುದ್ಧ ಪಾಠ ತಪ್ಪು ಅನ್ನಿ ಇದು ಹೇತು ಕವರೆ ಮಹಾನ್ಯ ವಸ್ತ್ರ ಅಪರಿಶುದ್ಧ ಮಹಾನ್ ವಿಪರೀತಂ ಸಿದ್ಧಿಟು ಕಲ್ಲಿ ದುಗತಿಯ ಜಾತಿ ಮಹಾನ್ಯ ಅಂಸೆ ಬಿರುಸಿದ ಒಬ್ಬರನ್ನು ನಾವು ವಸ್ತ್ರ ಅಂತ ಹೇಳಿದ್ರೆ ಈ ವಸ್ತ್ರ ಸಾಯಂ ಕರನ್ನು ನೀ ಪಾಠ ಕಿರಿ ತಿನಿಸಲು ಕಣ್ಣನ್ ಪಾಠ ಕಿರಿ ತಿನಿಸಲು ಲೇ ಪಾಠ ಕಿರಿ ತಿನಿಸಲು ಮದಟಿ ಪಾಠ ಕಿರಿ ತಿನಿಸಲು ಎಂ ಎಂ ಸಾಯಂ ಅಪ್ಪು ಅನ್ನಿ ಈ ಒಂದು ಪಾಠ ತಪ್ಪು ಬಿರುಸದ ಪಾಠ ತಪ್ಪು ಇಂಥ ಹೇತು ಕವರೆ ಮಹಾನ್ಯ ವಸ್ತ್ರ ಬಿರುಸಿದ ಮಹಾನ್ಯ ವಿಪರೀತಂ ಸಿದ್ಧನು ಕುರಿತು ಕಲ್ಲು ಸುಗತಿಯಲ್ಲಿ ಮಹಾನ್ಯ ಸಿದ್ಧ ಕೆಲಸ ನಾವು ಪಾಪಧಾರ್ಮಿಯು ಕವರು ಇದು ತದಾಗತ ಮಹಾನ್ಸೆ ಮಿಥನ ಕಾರಣ ದಾಸಿಯ ದೇಶನಾಕನು ಅಭಿಚ ವ್ಯಾಪಾದ ಕ್ರೋಧ ಉಪನಾಮ ಮಕ್ಕೆ ಪಲಾಸೆ ಇಂಗ್ಲಿಷ್ಯ ಮಸುಲುಕಂ ಸಟಬೌ ತಂದೆ ಸಾರಂಗು ಮಾನಿ ಅಭಿಮಾನಿ ಮದೆ ಪ್ರಮಾದಿ ಇದರ ನೀ ದಾಸೆ ಅಭಿ ಮೇ ಸೂತ್ರ ದೇಶನ ಅಭಿ ಕಲಿಂ ಬರಲತಿಯನು ಅಭಿ ಏಕ ದಿಗಿ ದಿಗಿನ ಈ ಕಾರಣ ದಾಸೆ ತಮೈ ಅಭಿ ಭಾವನಾವಧಿ ಮನಸ್ಸಿನ ಕರ ಇದ್ಬಿಟ್ಟು ಏಕ ಈ ಕಾರಣ ದಾಸೆ ಬಲಾದಂಗೆ ಮೀ ಡಯಾಗ್ರಾಮ್ ಸೊಲ್ಟಯ ಇತರ ಫಲ ನೀವು ಅಗಲಿಟ್ಟು ಬಂದಿಲ್ಲ ಪುರಾತನ ಮಾಸಿ ಕಾಲ ಅಪಿ ದೇವಿನಿ ಸ್ಲೈಡ್ ದೇವಿಟಿಯಾಮು ಈ ದೇವಿನಿ ಸ್ಲೈಡ್ಗೆ ಪೇಣಾನು ರೂಪ್ಯಾಕ್ ಸ್ಪರ್ಶಗ್ರಹಾನು ಈ ಅವಿದ್ಯ ಅನುಸಯಮಿ ಈ ಸಂಜ್ಞಾ ವಿಸ್ಸುಲ ಮಾತಿನಿ ಕರು ಮೀ ಸಂಜ್ಞಾ ಮಿಥ್ಯಾ ದಿಟ್ಟಿಯಲ್ಲಿ ಸಹ ಹಠಗತ್ತಾವು ಸಂಜ್ಞಾ ಅವು ಮಿತಿಯಲ್ಲಿ ಮೀ ಅಭಿಜ್ಜಾ ಕೀನಿಂದ ಅದು ನಾದಿನ ಮುಖದ್ದು ಮೀ ಅಭಿಜ್ಜಾವು ಇಲ್ಲ ಎತ್ತುಕೊಟ್ಟೆ ಯಾ ಊರಟ ಪೇ ಮೀ ಸಂಜ್ಞಾನ ರೇಖಾವ ಲಕ್ಷಣಗಳಲ್ಲಿ ಸಂಜ್ಞಾನಿಂದ ಪರಾಮಾಸ ಕಾರ್ಯಕ್ರಮ ಅಭಿಲ್ಲ ಏಕೆಯಾನ ಮೀ ಉಡ ಬೆತ್ತ ವಿಜ್ಞಾನಿ ತಪ್ಪ ಎಂದಿಲ್ಲದಿಕ್ಕೆಲ್ಲವಾಗಿ ಇದು ಮೆಂಡ ಮೀ ಅಗೆಯ ಕೀ ಮೀಕ ಮಿತನ ಮೀ ಲಕ್ಷಣಗಳಲ್ಲಿ ಈ ಮಿಚ್ಚಾದಿಟ್ಟಿಗ ಸಂಜ್ಞಾವನಿ ಸಹ ವಿಜ್ಞಾನಿ ಪ್ರವತಿ ಮಿಚ್ಚಾದಿಟ್ಟಿಗ ದಂಗರಿದೆ ಮಿಚ್ಚಾದಿಟ್ಟಿಗ ಸಂಜ್ಞಾವನಿ ಸಹ ವಿಜ್ಞಾನಿ ಪ್ರವತಿಯಮ ಅಭಿಚ್ಚ ಅಥವಾ ಬೆಡಿಗುರು ತೀರ್ಕೋಯ್ತೇನೋ ದನಟತ್ತೇನು ಮಿಚ್ಚಾದಿಟ್ಟಿಗ ಸಂಜ್ಞಾವನಿ ಸಹ ವಿಜ್ಞಾನಿ ಪ್ರವತಿಯಮ ಅಭಿಚ್ಚಾಗಿಲಕೀಮ ಎತ್ಕೊಟ್ಟೆ ದಂಗ ಅಭಿಗೇನೋ ಮಿಚ್ಚಾದಿಟ್ಟಿಗ ಸಂಜ್ಞಾವನಿ ಸಹ ವಿಜ್ಞಾನಿ ಪ್ರವತಿಯಮ ತಮೈ ಅಭಿಜ್ಜಾಗಿರಕೆಯಾಗಿ ತೋಟ ಅಪಿ ಅಭಿಜ್ಜಾವಿಕ ಇತನ ಅರ್ಥ ದಾಕ್ಕೋಣ ಇದ್ರ ಮೇ ಆಗಿ ಬಹುಮ ಕುಡಾವು ಅಗೆಯಾಗ ಹೇಗೆ ಅನ್ನಿ ವತುರು ಪಾರಕ್ ಅಪಿ ಕತ್ತುತ್ತೀನಿ ಏ ದೀಪಾರಕ ಒಯ್ ಆಂತಂ ಉಂಪತ್ತಿನವಾಗಿ ಪುಂಟಾಕೇನೋ ಅನಿ ಒಬ್ಬ ಬೇಲಿ ಲಯನೋ ಅನಿ ಇದು ಹೇಗೆ ಅನ್ನಿ ತವ ಪಕ್ಕರಿಗೆ ತೂಮಿ ನೆತ್ತ ಮೇಕ ಬೇಲಿ ಲಯನ ಸ್ವಭಾವ್ಯ ಕೇನಿಕ ತೀನು ಎತ್ಕೊಟ್ಟೆ ಈ ಅನ್ನಿ ಅಗೆ ಕೇನಿಕ ತಳ್ಳು ಕರ್ಮೋ ಮೀ ದುರುಳು ವೆಚ್ಚ ಸಂಜ್ಞಾವ ಮೇಲೆ ತೀಯನ್ನಿ ಮೀ ನಾಮಕಾಯ ಪಟಿಕ ಸಂಪತ್ಸ ಆಗಿ ಕೇನಿಕ ವಿಸಿ ಮೇಕ ತಳ್ಳು ಗಿರಿಮ ಕೇನಿಕ ಈಗ ಸಿದ್ಧವು ಎತ್ಕೊಟ್ಟೆ ಈಗ ಇದನ್ ಸತ್ಯ ಸಲ್ಲು ಕೊಡೋ ಮೀ ಸುಬೈ ಕೇನಿಕ ಅಂತೀವಿ ಏನ ಅಪಿ ಮಿತಿ ಅಂತ ಮೀ ಸುಬೈ ಕೇನಿಕ ಬಿಕಟ ಕಡಲ ಪೆಂಡಿ ಮುಕ್ತವ ಅಪಿ ಮೇಕ ಸುಬಕೇನ ಸಂಜ್ಞಾ ಅತಿವಿನ್ನಿ ಕೋಮದು ಮಿತನ ಮೀ ಮಿಚ್ಚಾದಿಟ್ಟಿಗ ಅಗೇನ ಸಾಯನೀಕ ನಾಮಕಾಯ ಪಟಿಕ ಸಂಪಾಸಿನ ತಳ್ಳುಕರ ತಳ್ಳುಕಲ್ಲ ಮಿತಿಂಟ ಗಿಯಾನ ಆನ ಸುಬೈ ಕೇರಿ ಕಪಿಟ ಅತಿ ಎದುರು ಮಿತನ ಮೀ ಕಾಮೇಶು ತಿಬ್ಬ ಸರಾಗೋ ಕೀಲದೀಮ ಓಗು ಲೋಕಿ ಇಗನ ಗಾನ್ಯ ಅದು ತುಂಬಿನಿ ಭಾವನಾವಧಿತಮ ಯೋಗ ಸಾಕಚ್ಚಾಕರ ಎದುಕೊಟ ಮೀಕ ತಳ್ಳುಲ ಅಗಿಯಾಟ ಪಾಸ್ ಪ್ರಾಥಮಾಸಿ ಪೆನ್ನನು ಮೀ ಫಲವಿನಿ ರೌಮ್ ಅಭಿ ದನ್ನು ಫಲವಿನ ರೌಮ್ ಇತ್ತಮ ಯಾರು ಪೋತಲಿ ಸೂತ್ರ ಹೇಳು සුබයි කියලා අපි එකපාරට ගන්නවා නේද? මස් කට්ටෙන් දාපු ගමන් ගත්තා කියලා. එතකොට ඒක මුතු රහතන් වහන්සේ පෙන්වන මේ මිච්ඡා දිට්ඨිය සහ අවිජ්ජා යන දෙකටම ඇතුළත්ව බලන්නේ කියලා දෙකම තියෙනවා. ඒ විදිහට සලකන්න ඕනේ කියලා. හේතුව මොකද්ද? හේතුව තමයි තමන්ගේ තිබිච්ච දෙයක්ම තමයි ඇවිස්සෙන්නේ. දූවිල්ල තියෙන තැනකට අපි කොයින් එකක් දැම්මොත් ඒක දූවිල්ල දිනනවා නම් ඒක ඇවිස්සෙන්නේ. දූවිල්ල නැති තැනකට දැම්මට ඇවිස්සෙන දෙයක් නැහැ නේ. ආන්න ඒ වගේ තමයි අර රූපයක් දකිනකොටම අන්න ඇතුළේ තිබිච්ච දූවිල්ලක් තමයි ඇවිස්සෙලා නැති කෙනෙක්ගේ ඇවිස්සෙන දෙයක් නේ. එතකොට ඒකත් එක්කම රූපේ ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙනවත් එක්කම තමයි මේක ඇවිස්සෙන්නේ කියන්නේ. ඉතින් මේ විදිහේ විඥානයේ පැවතීමට අපි කැමති වෙනවා. අන්න ඒකට අභිජ්ජා කියලා කියනවා. ඇයි මේ ප්‍රෝග්‍රෑම් එකට අභිජ්ජා කියලා මෙයා මේ ඇඩ්වාන්ස් කියලා කියන්නේ අපි? මේ ඇඩ්වාන්ස් කියලා කියන්නේ මෙතන මේ සූත්‍ර හතරම ඔයගොල්ලෝ බලලා තියෙනවා. එතකොට මේ සූත්‍ර හතරම බලලා මේක උගන්වනවා කියන එකම නෙමෙයි මෙතන තියෙන්නේ. ඔයගොල්ලෝ මේ සූත්‍ර හතර කලින් බලලා ඇඩ්වාන්ස් කියන්නේ ඒ කියන්නේ තමයි කලින් ලෑස්ති වෙලා ඉන්නේ. එතකොට මේක අහනකොටම තවයි අනිත් සූත්‍රයත් එක්ක කනෙක්ට් වෙලා තමන්ගේ සිත නතර වෙනවනේ. ආන්න එක තමයි ඇඩ්වාන්ස් කියලා කියන්නේ. අනාශ්‍රව වෙනවා. අනාශ්‍රව වුණොත් අනේ මම මේ ඉතුරු ටිකත් අහගන්න ඕනේ කියලා විතර අර අනාශ්‍රව චිත්තෙන් ආපහු එනවා කියන එක නෙමෙයි. ඒක අපිට පස්සෙත් කරන්න පුළුවන්. මේක රෙකෝඩ් කරලා දාලා දෙනවා නේද? එතකොට ඒක කලින් අහපු කෙනාට ඒක ඕන වෙලාවක ආපහු මීල කරන්න පුළුවන්කම තියෙනවා. මේක පෙන්වන්නේ මේ අනාශ්‍රව වෙලා තමන් ඉන්නවා කියන එක. අනාශ්‍රව වුණොතින් එහෙම භාවනාවේදී හරි අනාශ්‍රව වුණොතින් ඒ විදිහට එහෙමම ඉන්න. ආපහු අනේ මේ කැලලත් මම බැලුවේ නෑ ඒකෙන් නේ මගේ දිනුව ඇති වෙන්නේ කියලා හිතන්න යන්න එපා. මේ භාවනාවන් කරන්නේ අනාශ්‍රව චිත්තය ඇති කරගන්න. එහෙමනම් අනාශ්‍රව වුණාට පස්සේ අනාශ්‍රව විදිහට ඉන්න එකයි තියෙන්නේ. එතකොට අපි එහෙමනම් දෙවෙනි තුන්වෙනි ස්ලයිඩ් එකට යමු. මේක පෙන්වන්නේ ව්‍යාපාදයේ කියන එක. දැන් බුදුහාමුදුරුවෝ මේ පිළිවෙලටයි අපි යන්නේ අභිජ්ජා ව්‍යාපාද නේද? එතකොට දැන් ව්‍යාපාදයේ කියලා කියන්නේ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්වනවා. ඒ විපරිණාමය නිසා ඇතිවන දුක් වේදනාව පරාමාසයට ඇදීම නිසා ව්‍යාපාද සහගත ස්වභාවයකට හටගන්නවා. මේ ඩයග්‍රෑම් එකේ උගලන්ට පේනවා මේ වේදනාව නිකන් පරාමාසයට අපිට පේනවා විපරිණාමයට පත් වෙච්ච ඒවා තමයි මේ පැත්තට ඇදෙන්නේ කියලා. එතකොට ඔය බයබීරව සූත්‍රයේ ඒකේ ස්ලයිඩ් 4 වල පෙන්නන ඔය නිත්‍යභාවය, ඒ කියන්නේ ඔය මොකක් හරි වස්තුවක් අපිට දැන් අපි ගන්න මාර කැකිලි මාළුවට ආපු කතාව ඉස්සර මම කාලා දිනවා කැකිලි මාළුව. ඒක හොඳට රසට තිබුණා. අද මම කැකිලි මාළුව කනකොට මට මතක් වෙනවා කලින් කාපු එක. එතකොට එහෙමනම් මෙතන තියෙනවා මේ පෙරාගේ. ස්පර්ශ වෙනකොට අපිට ඇති වෙන දැන් අගේ මනු සංචේතනාවෙන් මෙතන එනවා. එතකොට මේ පෙරාගේයි දැන් අගේයි කියන එක සැසඳීමක් කියන එක කරනවා. ඒක සැසඳලා ඉවරලා විඥාන ධාරාව ගැලුවනම් අන්න අපි කියනවා නිත්‍යයි කියලා. යන්තම්පත් වුණා නම් නැති. වෙලක් කලාවට ඔය වාහනයක් එහෙම ගත්තාම ස්ටාර්ට් වෙන්නේ නැතුව තියෙනවා. තව මිනිස්සෙක් ඉඳන් ඇවිල්ලා බොනට් එකට ගහනවා. ගාපු ගමන් අරක එල්ලිලා හරි ස්ටාර්ට් වෙනවා නේද? ආ ඔය දැන් වැඩ කරන්නේ. අර හිනාව දුදාලා තියෙනවා නේද? ආන් ඒ වගේ තමයි. විඥාන ධාරාව යන්තම් හරි ගැලුවා නම් අන්න තමන්ට ඇතිවෙනවා නිත්‍යයි කියන කතාව. ඉතින් ඔකට කියනවා පදුට්ට මන සංකප්පයයි කියලා. පදුට්ටයි නේද? දුක්ඛ ස්වභාවයක් ඒකේ තියෙනවා. ඒ කියන්නේ යන්තම් දුක ගමන් තමන්ට පේනවා මේක නිත්‍යයි කියලා. මොකද්ද වෙන්නේ? පෙර ආගයයි දැන් ආගයයි. ගැලපුවා යන්තම් ගැලුවා නම් දැන් පෙලක් වෙලාවට බත් එක කනකොට කුණු වෙලා වගේ නේ එහෙමනම් පිළුණු වෙලා නම් විසිකලා දානවා නේද? අන්න අර ගලන්නේ නැති ස්වභාවයක් ඒක. ඒතකොට රසය යම් කිසි ආකාරයකට සම්බෝලයක් හරි තියෙනවා නම් දෝරයි. අන්න ඒ වගේ යන්තම් දිව්වා නම් ඔන්න නිත්‍යයි කියන කතාව තමන්ට ඇති වෙනවා. අන්නේ විදිහට නිත්‍ය සංකල්පය විඥාන ධාරාවේ සරලව මේ සියුම්ව බලනවා නම් ওই විදිහටයි පෙන්වන්නේ. ওই නිත්‍ය භාවය ලබා ගැනීම සඳහා අපි යමකින් යමක් වෙන් කරලා හරි විඥානය පවත්වන්න අපි උත්සාහ කරනවා. එතකොට මේ රේඛාව දික්කොලොත් මොකද වෙන්නේ? මේ නිත්‍ය කතාව තියෙන රේඛාව දික්කොලොත් යන්නේ පාඩේ. ක්‍රෝධයට. එහෙමනම් අපිට පේනවා මේ ක්‍රෝධය තුළ නිත්‍ය භාවය ඔන්න ওই විදිහටයි ඇති වෙලා තියෙන්නේ. විඥාන ධාරාව ගැලුවා. ගැලපු ගම අන්න කාර්යක ස්ටාර්ට් වුණා වගේ නිත්‍යයි. නිත්‍ය වුණාට පස්සේ මොකද දැන් තමන්ට ඒක පේනවා මේ ප්‍රෝධය කියන එක තමන්ට ඇති වෙනවා. ඊළඟ දවසේ වැඩ කරන්නේ නැත්තම් ක්‍රෝධය දිනවා නේද ඒවා. එතකොට ක්‍රෝධය කියන එක මනසට ඇතුල් වෙන්නේ 13 වෙනි රාහුමිදි තමයි ඒක ඇතුල් වෙනවා කියන එක පෙන්වන්නේ. කොහොමද ක්‍රෝධය ඇති වෙන්නේ? මේ පුද්ගලයා මට හානි කරන්නේ, මගේ ඥාතීන්ට හානි කරන්නේ, මගේ හිතමිතුරන්ට හානි කරන්නේ කියලා ක්‍රෝධය ඇති වෙනවා. එහෙමත් නැත්තම් තමන්ගේ හතුරන්ට හොඳ කරනවා නම් ඒකෙත් අපිට ඒ ක්‍රෝධය දින එක ඇති වෙනවා. එතකොට මතකද මම කිව්වා අපි මගේ සීයාගේ කතාව. සීයා හැමදාම ආහාර ගන්න ගියාම තරහ යනවා එයාට. ඒ තරහ යන්නේ මොකද? එයා කියනවා මේ ගෙදර ඉන්න ඇයිට උයන්න තේරෙන්නේ නැහැ කියලා. වෙලා තියෙන මොකද්ද? එයාගේ ටේස්ට් බඩ්ස් ගිහිල්ලා. එතකොට එයා අර පොඩි කාලේ කාපු එක ඒක අර සුඛය දින එක ඇති වුණා, විඥාන ධාරාව ගැලුවා. දැන් ඒ වගේ විඥාන ධාරාව ගලන්නේ නැහැ නේද? එතකොට ඒක නිසා එයාට ඇති වෙලා තියෙනවා, එයා හිතනවා නිත්‍යයි. අර ඉස්සර වගේම අදත් මට රසට කන්න පුළුවන් නිත්‍යයි කියලා. එතකොට මේ නිත්‍යභාවය කියන එක මේ වෙනස් වෙලා. එතකොට එයා කල්පනා කරන්නේ මට මේ කෝපය දිලා දෙන්නේ පෙර නිත්‍යභාවය නිසා කියලා. ඒ ජරාව ඇති කියලා එයා දන්නේ නැහැ කියන එක තියෙනවා. ඒ වගේම මේකේ ලකුණු කරලා තියෙනවා ඕගොල්ලන්ට පේනවා අවුපසන්න චිත්තය කියලා. අවුපසන්න චිත්තය කියලා කියන්නේ ওই සංස්කාර දෙකක් බැලුවාම ඒක සමාන වෙන්නේ නැහැ. මොන ආකාරයකට ගත්තත් දැන් අද ඕගොල්ලෝ යමකින් හදනවා කියන්නේ ඔය යම්කිසි භාණ්ඩයක්. එතකොට ඊළඟට ආපහු අපි දැන් යම්කිසි ඇණයක් භාවිතා කරනවා. අපි හිතමු මේ ඇණයම ගලවලා අරගෙන ආපහු ගන්නවා තව ලීයකට. ඒකෙන් හදනවා එක. ওই දෙක එක වගේම හිටින්නේ නැහැ. මොකද ඇණේ දිරලා නේ. ඇණේ දිරපු හින්දා අර දිරපු ඒකනේ දැන් මිනිස්සෙක් බඩුවක් හදනකොට නිතරම මලකට කාපු යකඩ ඇණියක් නෙමෙයි හොඳ ඇණියක්ම දානම තමයි හදන්නේ. එතකොට දිරච්චනේ තියෙක. එතකොට අපිට පේනවා සංස්කාර දෙක සමාන වෙන්නේ නැහැ. හදන භාණ්ඩ දෙක සමාන වෙන්නේ නැහැ වගේ සංස්කාරය. සෞප්පසන්න චිත්තයේ කියන එක තියෙනවා. ඒ වගේ මෙතන උපනාහය කියන එක ලකුණු කරලා තියෙනවා. එතකොට අපි ඒකත් මතක තියාගෙන අපි එහෙමනම් යමු. ඒ ඊළඟ ඩයග්‍රෑම් එකට හතරවෙනි ස්ලයිඩ් එකට යමු. දැන් අපි ආව අභිජ්ජාවේ ව්‍යාපාදයට. ව්‍යාපාදේ ක්‍රෝධයට. මතකද? අභිජ්ජාවේ මොකද වුනේ? යාන්තම් අර පෙර ආගය දැන් ආගය ගැලුවා. මිච්ඡාදිත්තික සංඥාව ධාරාව ගැලුවා නම් ඔන්න තමන්ට හරි කියලා නිත්‍ය කතාවක් ආවා. ඉතින් නිත්‍ය කතාවක් නෑ, මේ දුක්ඛයක් තමයි මේ පැත්තට. දුක් වූ වේදනාව තමයි යන්නේ. මේක දික්කලා යාව ක්‍රෝධයට. ඒ කියන්නේ ක්‍රෝධය තුල දින වර නිත්‍ය බව දැන් ගලනවා කියලා. ඊළඟට අපි බලන්නේ උපනාය කියන එක. උපනාය කියන එක ඇවිල්ලා බද්ධ වෛරය. උපනාය කියන ලකුණ කරලා තියෙනවා. බද්ධ වෛරය කියලා කියන්නේ බද්ධ සංඥාව කියන එකයි. එතකොට ওই බයෝලොජි රෝ සූත්‍රය අපි පෙන්නනවා. මේ අවුපසන්න චිත්තය අපි දැන් ටිකකට ඉස්සෙල් සාකච්ඡා කළා. ඒ අවුපසන්න චිත්තේ තමයි අපිට උපනාහය කියන එක ඇති වෙන්නේ. කෙටියෙන් කියනවා නම් මලකට කාපු යකඩ ඇණිය කියන එක දිරමු. කවදාවත් හොඳ වෙන්නේ නැහැ නේද? එතකොට මම පිච්ච ෆ්‍රේම් එකක මලකට කාපු යකඩ ඇණියක් තියෙනවා නම් අපි ඔක වහාවි. හැබැයි අපිට පේනවා ඇතුලේ දිරනවා කියන එක. එතකොට මේක කවදාවත් මම ඊළඟ දවසේ ඇවිල්ලා බැලුවාම අයියෝ පිච්චර එක මට පේන්නේ එළියෙන් නිකන් තීන්ත ගාලා වගේ තිබුණාට ඇතුලෙන් තියෙන්නේ මලකඩ කන සෝපාම. එතකොට ඒක නිසා තමන්ගේ ඇතුලෙන් දන්නවා ඇතුලේ මලකඩ කනවා. ඒක නිසා තියෙනවනේ වෙනසක් නේද? එතකොට අන්නේ වෙනසෙන් තමයි ඒ සංස්කාරවල තියෙන වෙනසක් තියෙන සමාන වෙන්නේ නැතිකම ඒකෙන් තමයි මේ උපනාහය කියන එක. ඉතින් මතකද අපි ඔබ ඉගෙන ගත්තා ඒ උපනාහය කියන එක. ගත්තාම බද්ධ වෛරය කියන්නේ බද්ධ සංඥාවක් කියලා. අර ලේබල් කරනවා කිව්වේ නේද? මම බේබද්ධ නම් අනිත් මනුස්සයා බේබද්ධ නම් මම ලේබල් කරන්නේ නැහැ. එතකොට මම බොන්නේ නැත්තම් අර මනුස්සයා බොනවා නම් බේබද්ධා කියලා ලේබල් කරනවා කියන එක තියෙනවා උපනාහය. අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමු. ඉතින් මෙතන පෙන්නේ මේ සංස්කාරයන් කියන එක බිඳෙන. නමුත් අපි ඒවා නිත්‍යයි කියලා ගන්න. මේ පුද්ගලයා වෙනස් නොවනවා කියලා අපි සිතනවා. මේ විදිහට තමයි බද්ධ සංඥාවක් කියන එක අපිට ඇති වෙන්නේ. මිච්ඡා දිට්ඨිය බලපෑම. එතකොට උද්දච්චය කියන එක මෙතන ලියලා තියෙනවා. ඒක වෙනවා 11 වෙනි රාමුවේදී අපේ සිතට ඇතුල් වෙනවා. ක්‍රෝධය කියන එක 13 වෙනි රාමුවේදී සිතට ඇතුල් වෙනවා. උපනාහය කියන එක 14 වෙනි රාමුවේදී සිතට ඇතුල් වෙනවා කියලා මේක සඳහන් කරලා තියෙනවා. ඔබේ ප්‍රශ්නේ තියෙන්නේ ඔය බද්ධ වෛරී කියන එක ඇති වෙන්නේ ඔය සුබ යන සංඥාවේ නොපවතීම නිසා. සුබයි කියන සංඥාව නොපවතිනවා. අන්න ඒක නිසා තමයි බද්ධ වෛරී. අපි හිතනවා ඒක පවතින්න ඕනේ කියලා. නමුත් පවතිය යුතුයි කියලා සිතනවා. දැන් එතකොට දැන් මෙතන ඕගලන්ට පේනවා දැන් අපි මුලින් පටන් ගත්තොත් මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානයේ පැවතීම අභිජ්ජාගිනිකාව පොඩි අගයක් ආව ඒ අගේ තල්ලු කරලා තමයි අන්න සුභයි කියන කතාව අපිට ඇති වෙන්නේ. ඊළඟට අපි පෙන්නවා පෙරාගයයි විඥානයේ තියෙන පෙරාගයයි දැන් ආගය. මං කලින් කැගිරි කාලා තියෙන ආගයයි දැන් ආගයයි. මනෝ සංචේතනා පැත්තෙන් ඉන එක මේ දෙක ගලපලා බැරි වෙලාව ධාරාව ගැලුවා නම් නිත්‍යයි. දැන් වැඩේ හරි. පදුක්ත මන සංකප්පේ ඇති වෙනවා. ඒක දික් කළාම අපිට එනවා ක්‍රෝධය කියන එක. එතකොට ක්‍රෝධය තුලත් එන නිත්‍යභාවය කියන එක තියෙනවා. දැන් ඊට පස්සේ අපි ඉගෙන ගත්තා නේද ක්‍රෝධයෙන් තමයි මක්කේ කියන එක ඇති වෙන්නේ කියලා වත්තෝපු සූත්‍රයේ ඉගෙන ගත්තා. එතකොට මක්කේ ඇති වෙන්න නම් ක්‍රෝධය තියෙන්න ඕන. ක්‍රෝධය ඇති වෙන්නේ නිත්‍යභාවය සහිත පදුක්ත මන සංකප්පේ කියන එක දැන් මේ විදිහට අපිට තේරෙනවා. එතකොට දැන් ඔය දැන් අර මං කිව්වේ මේක ඇඩ්වාන්ස් කියලා සබ්බාසෝ සූත්‍රයේ අර හබ් එකයි එහෙමයි බලපු කෙනෙක් එහෙම ඉන්නවා නම් ඉතින් අපිට පේනවා මේ එක එකකට වඩා අනිත් එක වැඩියෙන් කැරකෙවිලා තමයි මේකේ වෙනස කියන එක තියෙන්නේ. එතකොට එක රෝදයකට වඩා අනිත් රෝදේ කැරකෙනවා නම් ඉතින් ඒක පැත්තකින් අපිට අර ඊර්ෂ්‍යාව කියන එක ඇතිවීමක් කියන එක තියෙනවා. එතකොට ඒ ඇතුලේ එළියෙන් තියෙන කැරකුණා නම් ඒ කියන්නේ හබ් එකයි කිව්වේ හරියට ඒක අපි පෙන්නනවා මේ වතුර තටාකයක කෝට්ටක් දාලා අපි කරපෝ මැද්ද පාත්‍රයක් තියෙනවා පාත්‍රෙත් කරගෙන කෝට්ට එලියට ගත්තොත් මොකද වෙන්නේ මැද්ද තියෙන හබ් එක කෝට් එක අතහැරියා වුණා මැද්දේ තියෙන හබ් එක වාගේ පාත්‍රේ වාගේ ඉස්සරහට කරගෙන එතකොට එකකට වඩා එකක් වේගවත් වෙනවානේ නේද අන්නේ වේගවත් වීම නිසා අපිට ඔය ඇති වෙන ඔය ඊර්ෂ්‍යාව කියන එක එහෙම පැහැදිලි කරන්න පුළුවන්වද බලලා නැත්නම් ඉතින් ඔයගොල්ලන්ට මේක කිව්වට වැඩක් වෙන්නේ නෑ. එතකොට ඒ ගැන් කෙටියෙන් කියනවා නම් ඉතින් ඊර්ෂ්‍යාව කියන්නේ අපිට තාම ලැබිලා නැහැ. තමන්ට ලැබිලා තියෙනවා නම් පලාස කරනවායි කියන්නේ තමන්ගේ රස්සාව හරි පලාස කරනවා. දැන් දෙන්නේ හොයාගෙන යනවා. මෙන්න බලන්න මේ පල්ලෙහෙන් පලාස කරලා ඉවරෙලා මේ පැත්තෙන් යනවා අපි මේක හොයාගෙන. හොයාගෙන යනකොට අන්න අරයට හම්බුණා මට හම්බුන්නේ නැහැ කියලා තමයි ඊර්ෂ්‍යාව. ඒ හම්බුගත්ත එක හරිය ලස්සන්ට ඒක පැහැදිලි වෙනවා. එතකොට අපි දැන් මක්කේ කියන එක දක්වා අපි ආවා. එතකොට මක්කේ කියන එකදී අපි කිව්වා ගුණ මකනවා කියලා. එතකොට ඒක තමයි මේ ඊළඟට පෙන්වන්නේ. විස්තර කරලා අපි ඔක උදාහරණ දෙකකින් බැලුවා මතකද? අර ආයතනේ රැකියාවේ කතාව නේද? එතකොට මට මේ රස්සාව හම්බුනේ අනිත් එක්කන. එතකොට මම ඒ ආයතනයේ ප්‍රධානියගේ ගුණය තමයි මම මකන්නේ. මට නෙමේ රස්සාව හම්බුනේ අනිත් එක්කෙනාට. එයාට රස්සාව හම්බුණා කියලා. අර එයාට පොඩ්ඩක් වැඩක් බැරි වෙච්ච ගමන් මං කිව්වේ අපි ගුණය මකනවා කියලා. ගුණය මකන්නේ ආයතනයේ ප්‍රධානියගේ. ඒ ආයතනයේ ප්‍රධානිය මාමත් තෝරගත්ත පුද්ගලයා වෙන්න පුළුවන්. නමුත් ඒ වෙලාවේ මට එයාගෙන හොඳ ශ්‍රද්ධාවක් තිබුණා. එතකොට එයාගේ විඥාන ධාරාව ඒ මං කිරීම තමයි ගලගලා තිබුණේ. දැන් විඥාන ධාරාව මගේ පැත්තට මේ ගලන්නේ. දැන් පේනවද අර සම්බන්ධතාවය? පදුක්තමන සංකප්පේ විඥාන ධාරාව ගැලුවා, ගලාගෙන ආවා, ක්‍රෝධයට ආවා, ක්‍රෝධේ මක්කේ. අර අමතක කරන්න බෑ මේක බලුවාම. අර මුලින් ඉඳන් කියන කතාව ඉන්න ඕන. මෙහෙම ආවා, ගලාගෙන ආවා, ක්‍රෝධයට ඇවිල්ලා දැන් ක්‍රෝධේ මක්කේ. දැන් මගේ පැත්තට නෙමෙයි දැන් ටෝච් එක අරවල තිබුණේ. මගේ පැත්තට දැන් ටෝච් එක වෙන පැත්තකට ගිහිල්ලා. අන්න එහෙම වෙලා තමයි අපි මේ ගුණිය මකනවා කියන එක ඒක සිද්ධ වෙලා තියෙන්නේ. ශ්‍රද්ධා ගුණය තමයි මේක. ඊට පස්සේ අපි කිව්වා අර හාමුදුරු ගැනමගේ කතාව මක්කේ අභ්‍යන්තර අවස්ථාව පැහැදිලි කරන්නේ හාමුදුරු ගැනමක් ඉඳලා එක්කෙනෙක් සිවුරු ඇරියා. ඒ කියන්නේ පොඩි හාමුදුරු සිවුරු ඇරියා ලොකු හාමුදුරු ගොස් කියන ගොස් කියන පස්සේ අර අම්මා බලා ගන්නේ කියලා එහෙම කිව්වා නේද? එතකොට අන්නේ අවස්ථාවදී අපි කිව්වා එයාගේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඔක්කොම ගුණයන් නැකුණා කියලා. එතකොට දැන් මෙතන අපි මේ අශ්‍රද්ධාවට යෑම කියන එක අපිට ඇති වෙන්නේ මොකක් නිසාද? ප්‍රඥාව කියන එක නැතිකම නිසා. ඒකෙන් නිත්‍ය භාවය නිසා. දැන් මතකද අර ස්පෙෂල් වැඩසටහනේදී අපි පෙන්නුවා ප්‍රඥාවෙන් දන් ශ්‍රද්ධාවට යන්නේක වළක්වනවා කියලා. මොකෙන්ද? අර මාන්නේ නේද? මාන්නේ මදෙන් ජැක් එකක් ගහලා අත්තා ඉඳන් නිත්‍යට කියලා. නිත්‍ය භාවය ආව නම් මොකද වෙන්නේ? අපිට ශ්‍රද්ධාවට යන්න බැරි වෙනවා. ඉතින් නිත්‍ය භාවයනේ දැන් මේක ධාරාව බලාගෙන ඇවිල්ලා පදුට්ට වන සංකප්පේ ඒකෙන් ක්‍රෝධේ ක්‍රෝධේ මක්කේ. ඉතින් එහෙම වෙලා තමයි මේක ඒ නිත්‍ය භාවය නිසා මේ අශ්‍රද්ධාවට යන්න කියන එක සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි මේ පෙන්නන්නේ. දෙක කාරණා දෙකේදීම පෙන්නනවා අශ්‍රද්ධාව කියන එක. අභ්‍යන්තර අවස්ථාවේදී බාහිර අවස්ථාවේදී දෙකේම අශ්‍රද්ධාව ඇති වෙනවා. ඊළඟට අපිට තියෙන මේ පලාසය කියන එක බලන්න. එතකොට ඒ පලාසය අපි දන්න උපනාහය නිසා ඇති වෙන්නේ කියලා. උපනාහයදී අපි ලේබල් කරනවා කියන්නේ මම බේබද්දා නෙමෙයි නම් අනිත් මනුස්සයා බේබද්දා නම් බේබද්දා කියලා ලේබල් කරනවා. මක්කේ කියනක මේකට ආධාර උපකාර කරනවා. කොහොමද ඒක කරන්නේ? නිවනින් පිටත දෙයක් ගත්තනම් ඒක පවතිනවා කියලා අපි සිතුවා. නිවනින් පිට දෙයක් අරගෙන දැන් මක්කේ කියලා කිව්වම නිවනින් පිට දෙයක් ගැනීම නේද? ඒකමනේ මක්කේ කියන්නේ. එතකොට ඒක ආධාර උපකාර කරනවා. ඒක පවතින්නේ නැහැ. මේ විදිහට මක්කේ නිසා පලාසය කියන එක ඇති වෙනවා. මක්කෙන් පලාසය කියන එක ඇති වෙනවා. එතකොට සංස්කාරවල නිත්‍යභාවයක් නැතිකම නිසා මතකද අපි පෙන්නවා මේකේ අවුපසන්න චිත්තය සංස්කාර වල වෙනසක් ඉන්න එක තියෙනවා. ඒක නිසා අපිට උපනාහය. උපනාහය ආවෙන් පස්සේ අපි පලාසය කියන එක තියෙනවා. එතකොට පලාසය තුලක් තියෙනවා අර සංස්කාරවල විසමතාවය. මේ කාරණා තුන එකකට එකක් සම්බන්ධයි. එතකොට ඒ සංස්කාර සමාන නොවන බැවින් අපි හිතනවා මේකට වඩා හොඳ දෙයක් තියෙනවායි කියලා තමයි අපි මේ පලාසය වේවීම කියන එක කරන්නේ. ඉතින් විඥාණය අපි එතන පිළිතනවා මේ රස්සාවට වඩා අර රස්සාව හොඳයි, මේ මහත්යට වඩා අර මහත්ය හොඳයි ආදි වශයෙන් අපේ විඥාණය එතන පිළිතිනවා කියන එක තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී අපි ඉගෙන ගත්තා ඒ සමානකම නැතිකම නිසා තමයි අපි මේ යාළුවගේ යාළුවා වෙන් වෙන් කරන්නේ කියලා. උදාහරණ දෙකක් දුන්නා නේද? මතකද? අර දවස් හතරේ කරපු එක මම වැඩි රිපීට් කරන්නේ නැහැ. ඔයගලන්ට මතක තියෙනවා. මේ ඒ වැඩසටහනේ වත්තුපු සූත්‍රය සාකච්ඡා කරපු ඉදී. ඊළඟට ගත්තාම ආපහු පෙන්නුව අර කකුලක් කපලා අයින් කරනවා කියුවේ නේද? තමන්ගේම කොටසක්. ඒක සමානකම නැතිකම නිසා තමයි කකුලේ කොටස කියන එක වෙන් කරන්නේ. ඒක සංස්කාරවල විසමතාවයක්. ඒකෙන් අපිට උපනාහයක්. උපනාහය කියන එකෙන් ඒ පලාසය කියන එක අපිට ඇවිල්ලා තියෙනවා. ඒ පලාසය කියන එක 17 වෙනි රවුමේ තමයි ඒ සිතට ඇතුළු වෙනවා කියන එක කියන්නේ. එතකොට අපි දන්නවා 13 වෙනි රවුමේදී ක්‍රෝධේ, 15 වෙනි රවුමේ එනකොට මුසාව කියන එක ඇතුළු වෙනවා. 17 වෙනි මක්කිය කියන එක සිග්නිෆිකන්ට් එක. ඒක දැඩි ලෙස ඒක වෙනස පේන එක පේනවා. එතකොට දැන් එහෙනම් අපිට මේක පැටර්න් එක පේනවා. අවිජ්ජාවෙන් පටන් අරගෙන ව්‍යාපාද වෙලා ක්‍රෝධ වෙලා මක්ක වෙලා එහෙම එන්නව පතයක් තියෙනවා. සංස්කාරවල විසමතාවය නිසා අවුපසන්න චිත්තේ උපනාහයට ඇවිත් උපනාහයෙන් පලාසය වෙලා ආපහු තව පැටර්න් එකකුත් යනවා කියන පැටර්න්ස් දෙකක් යනවායි කියලා පේනවා නේද? ධාරාවන් දෙකක් දෙකක් යනවා වගේ, පාත් දෙකක් යනවා වගේ කියලා පේනවා. එතකොට අපි එන 6 වෙනි ස්ලයිඩ් එකට යමු. 6 වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ ඊර්ෂ්‍යාව කියන එක. ඊර්ෂ්‍යාව තියෙන්නේ මොකද? අනුන්ගේ සැපත කියන එක අපි ඉවසන්නේ නැහැ. එතකොට අපි ඉගෙන ගත්ත මක්කේ නිසා තමයි ඊර්ෂ්‍යාව කියන එක ඇති වෙන්නේ කියලා. එතකොට මක්කේ කියන එකට නිත්‍යභාවය කියන එක බලපෑවා. එතකොට මක්කේ නිත්‍යභාවය බලපෑවා නම් ඊර්ෂ්‍යාවටත් නිත්‍යභාවය බලපානවා. කොහොමද ඒක වෙන්නේ? ඒක වෙන්නේ මේ පුද්ගලයා කල්පනා කරන මේ සැපත නිත්‍ය වශයෙන්ම පවතින මට ඒක අයින් වුණා කියලා තමයි ඊර්ෂ්‍යාව කියන එක ඇති වෙන්නේ. දැන් මේනවාද අපි මේ කතාව? අභිජ්ජාවෙන් පටන් අරගෙන ආවම මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානීය පැවතීම. අපි ගොව මේ ධාරාවුන්න ගලන්න පටන් ගත්ත කොහොමද ගලන්නේ? පෙර ආගයයි දැන් ආගයයි සසඳුවා විඥාන ධාරාව ගැලවුවා නම් පදුට්ට මන සංකප්පේ ඔන්න නිත්‍යයි කියලා යන්තම් ස්ටාර්ට් වුණා නම් ඇති විඥාන ධාරාව. ඒක දික් කළා ක්‍රෝධයට ආව ක්‍රෝධය තුළ නිත්‍යභාවය තියෙන ආන්න ඒකම ඇවිල්ලා තියෙනවා මක්කයට. ඒකට මේක මගේ දිශාව මේ විදිහට මගේ පැත්තටම තමයි ධාරාව ගලන්න ඕනේ කියලා මං හිතුවා. ඒකනේ අර ආයතනි ප්‍රධානි අර යතෝර ගත්තා තරහා යන්නේ නේද? ඊට පස්සේ ගුණේ මකන්නේ. එතකොට මක්කේ තුළ දිවෙනව නිත්‍යභාවය දැන් ඇවිල්ලා තියෙනවා ඊර්ෂ්‍යාවට. එතකොට එයා හිතන්නේ අරයට සම්පූර්ණයෙන් ඒ සැපත තියෙනවා නිත්‍ය වශයෙන් පවතින. ඒකනි මං කියන්නේ ඒ මනුස්සයා මැරලා වැටුණා නම් ඉන්ටර්වියු එකට ගියා ආරංචි වෙන ඔයාට නෙමෙයි හම්බුනේ රස්සාව එයාටයි. හැබැයි එයා ඉන්ටර්වියු බෝඩ් එකේදී මැරලා මැරලා වැටුණා කිව්වොත් එහෙම හා කිසිම ඊර්ෂ්‍යාවක් නැහැ නේ. එළියට එනකොට මැරලා වැටුණා කිව්වොත් ඊර්ෂ්‍යාවක් නැහැ. එතකොට එහෙමනම් තමන්ට පේනවා මේ නිත්‍යභාවය කියන එක තමයි ඔතන තියෙන්නේ. එතකොට අපි එහෙනම් ඊර්ෂ්‍යාව කියන එක දක්වා ආවා. හතරවෙනි රවුමෙන් පස්සේ අපිට ඊර්ෂ්‍යාව කියන එක හට ගන්නවා. ඒ කියන්නේ තුන්වෙනි රවුමේදී සුඛය කියන එක එනවනේ. හතරවෙනි එකට අපි දන්නවා මේ සුඛයේ පරාමාස වෙලා තමයි ඊර්ෂ්‍යාව කියන එක තියෙන්නේ. අර යා මලයි මලොත් මොකද වෙන්නේ? අර මොනසෙන් රස්සාව හම්බුණා යා මලයි කිව්වා නම් එහෙම අර පරාමාසගත වෙන්න අර සුඛයේ පරාමාසගත වෙයිපත්. එතකොට ඒක නිසා ඊර්ෂ්‍යාව කතාව නැති වෙනවා. එතකොට ආරම්භ වෙනවා. හැබැයි ඒක අධික භාවය කියන එක ඇති වෙන්නේ ඒ මක්කේ කියන එක ඇති වුණාට පස්සේ තමයි ඒක සිද්ධ වෙන්නේ. මොකද මේ පතේ කියන එක සම්පූර්ණ වෙලා වහම ඒක පේනවා. එතකොට දැන් මෙතන ආපහු අපි බලනවා නම් මෙතන අපි කතා කරා මේ පලාසේ කියන එක. එතකොට මක්කේ කියන එකෙන් අපි පේනවා මේ රේඛාවකේ ලකුණු කොල්ලක් තියෙනවා මක්කේ ඉඳන් අපි පලාසේට එනවා කියලා. මක්කේ පලාසේ ඒ පලාසේ ඇති වුණාට පස්සේ අපිට ඊර්ෂාව කියන එකක් එතන තියෙනවා. ඒ කියන්නේ දැන් තමන්ගේ තිබිච්ච රස්සාව පලාස කරලා නේද ඉන්ටර්වියු එකට ගියේ. මේකට වඩා අරක හොඳයි කියලා හිතාගෙන. එතකොට එහෙනම් මක්කෙන් ආව පලාසයට පලාසයෙන් ඊර්ෂ්‍යාව. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් පලාසය නිසා නේද ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ කියලා. නමුත් ඒක එහෙම නෙමෙයි. මක්කේ නිසා ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ. එතකොට පලාසය කියන එක මේ දෙක අතර තියෙනවා. මක්කෙන් පලාසය පලාසයෙන් ඊර්ෂ්‍යාව. අපේ පලාසේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් විතරයි. මේක ඉඳන් මෙතෙන්ට යන්න මේ රස්සාව පලාස කරන්නේ නැතුව මට ජොබ් එකට ඇප්ලයි කරන්න බෑ. ඇයි මේක හොඳ නෑ මේ මනුස්සයා දාන්නේ නෑ මේ නිහකට නේද? මේක තමයි මට හොඳම කියලා ගත්තා. එතකොට ඉන්ස්ට්‍රුමන්ට් එකක් හැටියට විතරයි ඒක තියෙන්නේ. ඉතින් මේක තමයි මම කිව්වේ අර හබ් එකත් එක්ක බලනකොට හොඳට පේනවා කියලා. මේක කරකවගෙන යනවා. හොයාගෙන යනවා. දැන් Tamanට දෙවිච් එක පලාස කළා මේක නෙමෙයි හොඳ රස්සාව බොස් දෙ රස්සාව. අන්න ඒ විදිහට පලාස කරගෙන ගියා. අන්න හොයාගෙන යනකොට අරයට හම්බුණා මට හම්බුනේ. අන්න ඊර්ෂ්‍යාව. මේ පැත්තෙන් රවුමට කැරකිලා යන්නේ මේ විඤ්ඤාණ ධාරාව පැටර්න් එකක් මේක ගමන් කරගෙන යනවා. එතකොට අපි එහෙමනම් අපි 7 වෙනි ස්ලයිඩ් එකට යමු. මේ 7 වෙනි ස්ලයිඩ් එකේ අපි සාකච්ඡා කරන මච්චරිය කියන එක. ඒ මච්චරිය කියන එක අපි දන්නවා ඒ පලාසය නිසා අපිට ඇති වෙනවා කියලා. ඉතින් අපි ඔක ලාභ මච්චරිය වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. එතකොට ඔයගලන්ට පේනවා මෙතන මේ පලාසය කියන එක ලකුණු කරලා තියෙනවා. ඒ පලාසයෙන් මේ පැත්තේ මච්චරිය කියලා මේ පර්පල් ට්‍රයැංගල් එකේ ඔයගලන්ට පේනවා මෙතන මච්චරිය කියන එක ඇති කරලා ලකුණු කරලා තියෙනවා. එතකොට ওই පලාසය තුල සංස්කාරවල සමානතාවය මමිතිකම කියන එක තියෙනවා. මතකද අපි කිව්වේ අර ඒ වාසු මේ මුදලාලි ටින් වර්ග දෙකක් තිබුණා. එක ටින් එකක් ගත්තාම විකාම එයාට රුපියල් 10ක් ලාභයි. අනිත් ටින් එක විකාම රුපියල් 20ක් ලාභයි. 10 ටින් එක කෑවහම මිනිසුන්ට හොඳයි. අය මුදලාලි වුණානේ 20ක් ලාභේ දින ටින් එක නේද? එතකොට එනම් පලාසේ මගින් අපිට මච්චරිය කියන එක ඇති වෙනවා 20ක් ලාභයි කියලා තියෙනවා. එතකොට එහෙමනම් අපිට පේනවා මේ මච්චරිය තුළ සංස්කාරවල අසමානතාවයට තුඩු දුන්න රූපේ අසමානතාවය ගැන ඇඟීම් තියෙනවා. රූපේ අසමානතාවය නේද අර ටින් දෙකේ තියෙන්නේ. එතකොට අන්නේ විදිහට බලනවා අපිට පේනවා මච්චරිය තුලක් තියෙනවා සංස්කාරවල අසමානතාවයට තුඩු දෙච්ච රූපේ අසමානතාවය ගැන ඇඟීම් කියන එක තියෙනවා. එතකොට මේ වගේ සංඥාවන් භාවිතා කරලා මේකට වඩා හොඳ රූපය ඇතියයි කියලා හිතලා ඒව සොයනවා. දැන් මුදලාලි ඕක උතරින් නවතින්නේ නැහැ නේ. මුදලාලි කල්පනා කරනවා දැන් 20 ලාභ. අර හදන මනුස්සයගෙන් අහනවා බැරිද මේක තව ටිකක් ඔය හොඳ දැන් වේද ජාතියක්වත් තියෙනවා නම් ඔය බේත් ජාතිය පොඩ්ඩක් අඩු කරලා මේක මට පොඩ්ඩක් ඔය ගානටම දෙන්න බැරිද? ලාභය මගේ වැඩි වෙන්න. තේරෙනවද මම කියන්නේ? එතකොට එයා ඒ රූපේ වෙනස්කම් කියන ඒවා එයා හොඳ රූප ඇති කියලා ඒව සොයමු කියන එක තියෙනවා. විඥානෙ පිහිටලා මේ විදිහට මච්චරිය කියන එක ඇති වෙනවා. එතකොට මච්චරිය කියන එකට රවුම් මගයක් නොදී යුතු බව රහතන් වහන්සේ පවසනවා. රහතන් වහන්සේලට රවුම් නැහැ. අපි තමයි රවුම් කරකවන්නේ. අපි වට කරකවනවන්නේ රාග සල්ලෙන් ආදි වශයෙන්. මච්චරිට රවුමක් නෑ. එතකොට දැන් ඔයගලන්ට පේනවා මෙන්න මෙහිම ධර්මයක්. මේ පැත්තෙන් ඔයගලන්ට පේනවා මෙතන මේ දුස්සීල භාවයේ කියන එක තියෙනවා. මෙතන මච්චරිය කියන එක තියෙනවා. එතන මෙතන අපි පටන් ගත්තේ මේ පලාසය කියන එක මැද්දේ තියෙන නේද? පලාසයෙන් මච්චරියට ඇවිල්ලා මච්චරියෙන් සාතිය අපි තව ටිකක් ඉගෙන ගන්න. ඒ සාතියට ගිහිල්ලා ආපහු දුස්සීල භාවයේ කියන එකට යනවා. ඊළඟ මේ ට්‍රයැංගල් එකක් හැදෙන ගමන් දක්වා ගමන් කිරීම තියෙනවා. ඊළඟට ආපහු උගලන්ට අපි දැන් මේ සාකච්ඡා කළා ඊර්ෂ්‍යාව දක්වා. දැන් අපි මෙතෙන්දි මච්චරිය දක්වා සාකච්ඡා කළා මෙතන ඊර්ෂ්‍යාව දක්වා මේක සාකච්ඡා කරලා තියෙනවා. ඊළඟට අපි ඉගෙන ගන්න ඕන ඊළඟ ස්ලයිඩ් එකේදී ඊර්ෂ්‍යාවේ මායාව මායාවෙන් අපි යනවා මිච්ඡා දිට්ඨියට. ගිහිල්ලා එතනත් ආපහු ට්‍රයැංගල් එකක් කියන එක හැදෙනවා. ඒ වගේම ඔයගලන්ට පොඩ්ඩක් මතක තියාගන්න පුළුවන් මෙතන ලකුණු කරලා තියෙනවා අතිමානී කියන එක පේනවා. මේ තව පොඩි පොඩි ට්‍රයැංගල්ස් හැදිලා තියෙනවා නේද? මෙතන මේ දුස්සීල භාවයේ මෙතන තියෙනවා අතිමානී. මතකද අපි කිව්වා අතිමානීට ප්‍රත්‍ය කිව්වේ දුස්සීල භාවය කියලා නේද? අන්න පේනවාද ඒක මෙතනින් ලකුණු වෙලා තියෙනවා. ඊට පස්සේ ආපහු තම්බේ කියන එකත් ලකුණු කරලා තියෙනවා. ඒකට අපි මෙතන මේ හේතු සහ ප්‍රත්‍ය වශයෙන් තමයි ගොඩාක් අපි ඉස්සරහට මේ ධර්මයන් බලාගෙන යන්නේ. එතකොට එක පැත්තක් හේතු වෙනවා තව පැත්තක් ප්‍රත්‍ය වෙනවා. අපි ඒක පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ගන්න. දැන් මෙතන දැන් අපිට පේනවා අපි පටන් ගත්තොත් එහෙම අවුපසන්න චිත්තය. අවුපසන්න චිත්තය නිසා ඒ කියන්නේ සංස්කාරවල තියෙන විසමතාවයක් තිබුණා. සංස්කාර දෙකක් අවදාවත් සමාන වෙන්නේ නැහැ. මලකඩ ගාපු එකඩේනයක් කරන අද හැදුවොත් එකක් හෙට හදනකොට ඊට වඩා මලකඩ කාලා නේද? අපි හැබැයි හරි මෝඩයි. අපි සාමාන්‍යයෙන් නම් හිතන්නේ බොහොමද? අපි ඔකට පාටි දාන මලකඩ ගාපු එකඩේනේ මලකඩ කාලයි කියලා පාටි දාන. එහෙම නේද? තේරෙන්නේ නැහැ නේද? බබේ ඉපදිලා අවුරුද්දක් වුණාම දානවනේ පාටි එකක්. ඕගොල්ලෝ කියන්නේ අනේ මේ ළමයා හැදෙනවා. හැදෙන වයස. ඇතුලේ ඒ ළමයා දිරනවා. මේ දිරණ එකට තමයි පාටි එක දාන්නේ. ඊළඟ අවුරුද්දේ තවත් පාටි දානවා තවත් දිරලා. එතකොට මේ විදිහට අපුගලන්ට පේනවා මෙතන මේ සමාන වෙන්නේ නැහැ. ඒක නිසා අපිට උපනාහය කියන එක තියෙන එක ඇති වෙනවා. ඒ උපනාහය කියන එක ඇති වුණාට පස්සේ එතනින් ආපහු අපි යන පලාසය කියන එකට. උපනාහය පලාසය. එතකොට අපිට පේනවා උපනාහය පලාසය. ඒ පලාස වෙලා මච්චරිය කියන එකට ගමන් කරනවා. එතන පතයක් තියෙනවා. අපි හිමනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. අටවෙනි ස්ලයිඩ් එකට. අටවෙනි ස්ලයිඩ් එකේ අපි වෙන කතා සාකච්ඡා කරමු මේ මායාව පිළිබඳ. ඊර්ෂ්‍යාව නිසා මායාව ඇති වෙනවායි කියලා අපි දන්නවා. එතකොට නමුත් ඒ කියන්නේ තමන්ව දුස්සීල භාවයකට පත් කරගෙන ඒක වසා ගැනීම සඳහා තමයි අනුන් රැවටීම කියන එක මායාව කියලා අපි ඉගෙන ගත්තා. මතකද අපි අර සිංගර්ස්ලා දෙන්නගේ උදාහරණ දෙන්නේ නේද? ඔන්න ඒ ගායිකාව දෙන්නෙක් ඉන්නවා. එක ගායිකාවගේ සින්දු රේඩියෝ එකේ ප්‍රචාරය. අනිත් ගායිකාවගේ සින්දු ප්‍රචාරය වෙන්නේ නැහැ. එතකොට දැන් මොකද කරන්නේ? අර රේඩියෝ එකේ ප්‍රචාරය කරන අයට අම්බ වෙලා ඒගොල්ලන්ට අරපු බෝතලයක් අරන් දෙනවා. එහෙම නැත්නම් ආහාර වේලක් දෙනවා. එහෙම නැත්නම් කාමී වර්ධව හැසිරෙනවා. දැන් අර ගමේ මිනිස්සු අනිත් කට්ටිය දන්න අය කියනවා ඔයාගේ සින්දු හරියට රේඩියෝ එකේ ප්‍රචාරේනවා. ඔයා හරි ප්‍රසිද්ධයි, ඒවා හරි ලස්සනයි, අපි අහගෙන ඉන්නවා කියලා. මේ අවුලුවත් ගසලා ඒක ගන්න. හැබැයි යා දන්නවා මම මේක කරගත්තේ කාමයේ වරද ආහසෙලා අරපු බෝතලයක් අරන් දීලා ඒ වගේ දෙයක් කරලායි කියන්නේ. ඒ වගේ ඒ අය අනිත් අය ඒක දැනගන්නවට ඒ කැමති වෙන්නේ නැහැ. එතකොට එයා කල්පනා කරන්නේ මොකද්ද මෙතෙන්ද? අන් අය යම් කිසි සැපතක් විඳිනවා. මට මේක අහිමි වෙන්නේ. මේ ලබා ගනිමි කියලා සිතලා තමයි මේ මායාව කියන එක ඇති වෙන්නේ. එතකොට දැන් අපිට පේනවා මේ මායාව කතාවේදී අපේ ඇවිල්ලා තියෙන අර නිත්‍ය කතාව නේද? දැන් අර මතකද ඒක ඇවිල්ලා තියෙන මොන පාත් එකේද? අර අවිජ්ජා වෙලා විඤ්ඤාණ ධාරාව ගල මේ රතු පාටින් ලකුණු කරලා තියෙන පාත් එකේ නේද? ඒ අපි පාට දෙකක් භාවිත කරලා තියෙන්නේ නේද? නිත්‍ය කතාව මොන ජන්තම් අගයන් දෙක ගලපු ගමන් ධාරාව ගැලුවා. ගැලුවා නම් නිත්‍යයි පදුත්ත මන සංකප්පේ දික්කරා ක්‍රෝධය. ක්‍රෝධයෙන් ආව මක්කේ මක්කෙන් ආව ඊර්ෂ්‍යාව. එතකොට ඊර්ෂ්‍යාව දක්වා පිළිවන් නිත්‍ය කතාව තියෙනවා කියලා නේද? එතකොට ඒකෙන් ඇවිල්ලා තියෙනවා මොන මායාව. දැන් බලන්න අර ගායිකාව අනිත් ගායිකාව මැරෙනවා. එයා මලානම් ওই තරම් අපේ කතාවක් නැහැ නේද? එයා ඉවරයිනේ දැන් මන් තමයි ඉන්නේ කියන කතාව තියෙනවා. එතකොට හරි නිත්‍ය කතාව කියන එකෙන් තමයි මෙතන මායාවටත් ඇවිල්ලා තියෙන්නේ. එතකොට අනිත් අය හොඳ සපතක් විඳිනවා කියලා ඒක මම ලබා ගන්නවා කියලා හිතාගෙන තමයි මේක මායාව කියන එක අපිට ඇති වෙලා තියෙන්නේ. එතකොට ඊළඟට අපි සාකච්ඡා කරන සාතිය කියන එක. ඔය සාතිය කියන එක මච්චරිය නිසා තමයි ඒ සාතිය කියන එක ඇති වෙන්නේ. ඒක තමයි ප්‍රත්‍ය සාධාරණ කාරණේ හැටියට තියෙන ප්‍රත්‍ය තමයි මච්චරිය කියන එක. එතකොට ඔකට හේතුව හැටියට තියෙන විඥාන ධාරාව මේ පැවැත්ම කියන එක සාතියට හේතුව විඥාන ධාරාව පැවතීම නිත්‍යභාවය කියන එක. ඒක හේතුකෙත් ප්‍රත්‍යෙත් දෙකක් තියෙනවා. මච්චරිය වශයෙන් අපි සලකනකොට ලාභ මච්චරිය කියන එක සැලකීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හේතුව මොකද? සංඥාව නිසා ඇතිවෙනා වූ දේ ඒක ඇවිල්ලා සිවුම්. සිවුම් දෙයක් තමයි ඒක ඇති වෙන්නේ. නමුත් අපි තේරුම් ගන්න ඕනේ මේ රූපයෙන් තොරව ඇතිවෙනා වූ දෙයක් නැහැ කියන එක. දැන් අපි ලාභ මච්චරිය ගුවන් විතරම රූපයත් එක්කනේ බලන්නේ. රූපයෙන් තොරව ඇතිවෙනා වූ දෙයක් නැහැ. දැන් සාමාන්‍යයෙන් හිතනවානේ මේ නව සංඥා නාසංඥායත ලාභය හැම ගත්තාම එයා ගිහිල්ලා ඉන්නවා ඔය මේ අටවෙනි ධානයේ හෙල්ලෙන්නේ නැතුව ඉන්නවා. ඒ වගේ ස්වභාවයක් ඇතුව ඉන්නවා. නමුත් ඔයගොල්ලෝ හිතනවා එයා මේ රූපේම අල්ලන්නේවත් නැහැ. නේද? අරූප ධානයේ. නමුත් රාතන් වහන්සේ පෙන්නවා එයාත් 150ක් මේ රූපේ කියන එක ස්පර්ශ කරනවා. රූපේ ස්පර්ශ කරේ නැත්තම් සංඥාව කියන එක මිදෙන සංඥාව මිදුනොත් විඥානය පවතින්නේ නැහැ. එතකොට ඒක මතකද අපි කිව්වේ සංඥාව නිසා තමයි චේතනාව, සංඥා චේතනා නිසා තමයි විඥානය කියලා. එතකොට රූපය කියන එක ස්පර්ශ කරන්න ඕනේ. ඉතින් යා සියුම් ලෙස ස්පර්ශ කරන්න. හැබැයි ඕගොල්ලෝ හිතන විදිහටම නෙමෙයි රූපේ. දැන් ওই ධාතු වශයෙන් ගත්තාම ඕක තව ගැඹුරට පේනවනේ. තේජෝ ධාතු. දැන් ඕගොල්ලෝ කියනවා නේද විඥානේ විඥානං ඡායතෙන් දිහායි ආලෝකයක් දැක්කා කියන්නේ. ඕක අල්ල ගන්න ඕනේ නේද අපි? මොකක්ද ඒ අල්ලගත්තේ? තේජෝ ධාතු. තේජෝ ධාතු නිසා. එතකොට දැන් මේ තේජෝ ධාතු කියන එකේ නැතිකමක් තමයි අර අල්ලගෙන තියෙන්නේ. එතකොට ඒ තරම් ඒක සියුම් ගිහිලා තිනවා. රූපේ ස්පර්ශ කරන්නේ නැතුව කාටවත් ඉන්න බෑ. එතකොට ඒ සාතිය ඇති වෙනවා නම් ඒ කියන්නේ වංචා කරනවා. කොමක්ද වංචා කරන්නේ? නිවනෙන් පිටත දෙයක් ගත්තා නම් ඒක වංචා. නිර්වාණයෙන් පිටත දෙයක් ගත්තා නම් වංචාව කියන එක තියෙනවා. ඊළඟට අපිට පේනවා ওই චූල අස්සපුරු සූත්‍රය අපි ඉගෙනගෙන තියෙනවා. ඒ මායාව නිසා මිච්ඡාදිත්‍ය කියන එක ඇති වෙනවා කියලා. එතකොට ඒකෙදි මෙන්න මේ ට්‍රයැංගල් එක හැදෙනවා. ඒ කියන්නේ ඊර්ෂ්‍යාවෙන් මායාව, මායාවෙන් මිච්ඡාදිත්‍ය කියන එක හැදෙනවා. එතකොට එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 9 වෙනි ස්ලයිඩ් එකට. දැන් අපි සාතිය දක්වා සාකච්ඡා කරගෙන ආවා. එතකොට ඒ සාත් මච්චරියෙන් තමයි ওই සාතිය කියන එක ඇති වෙන්නේ. ඒ පස්සේ අපිට පේනවා ඒ සාතිය නිසා දුස්සීල භාවය කියන එක තියෙනවා. ලාභයි කියලා ගත්තා ටින් එක මේ ටින් එක විකහාම මෙච්චරයි ආදී වශයෙන් ඒකෙන් ලාභ කතාවට ආව. ඊට පස්සේ යා යන්නේ දුස්සීල භාවය කියන එක. එතකොට වංචාව වංචා කිරීමයි නේ කරන්නේ නේද? ටින් එක අර මං කිව්වේ ග්‍රෑම් 900ක් විකුණනවා 1000 කියලා. එතකොට එතනදී වංචාව තියෙනවනේ. අරන් කියන්නේ මේ කට්ට කෛරා ටික වෙලෙන්දු කරනවා කියලා. එතකොට සාතේ තුළ තියෙන එතන වංචාව එන්නේ අපිට එනවා ඒ දුස්සීල භාවය කියන්නේ. එතකොට මේ විදිහට අපිට එහෙනම් මේ ට්‍රයැංගල් එක හැදෙනවා. මච්චරිය, සාතේය, දුස්සීල භාවය කියලා. එතකොට මේකේදී බලුවාම අපිට පේනවා මේකට මේ සාතේය කියන එකට ප්‍රත්‍ය හැඩයට ඔන්නේ මච්චරිය කියන එක තියෙනවා. ඒ වගේම මේ සාතිය කියනකට හේතුව හැටියට අනිත් පැත්තට මේ දුස්සීලභාවය කියන එක මෙතනින් හැදුනා මේක. සාතියෙන් දුස්සීලභාවය හැදුනා. ඒ දුස්සීලභාවය ඊට පස්සේ හේතුවක් වෙනවා මේ සාතියට. එහෙනම් මේ ට්‍රයැංගල් එකේ ගත්තාම මේ උඩ හිතන්න නිතරම මේක වම් පැත්ත ගත්තාම ප්‍රත්‍ය සාධාරණ කාරණා. දකුණට පැත්ත ගත්තාම අසාධාරණ කාරණේ නැත්තම් හේතුව කියන එක එන්නේ. එතකොට අපි කිව්වා මුලින් ওই සාතිය කියන විඥාන ධාරාවේ පැවතීම කියන එක හේතු වෙනවා කියලා. එතකොට අපි පේනවා මේ දුස්සීල භාවයේ කියන එක තියෙනවා නම් ඉතින් මේකෙන් පැවතීමක් කියන එක තියෙනවා. එතකොට අපි මේ දුස්සීල වුණේ මොකකටද? මෙතන දුස්සීල භාවයේ කියන එක වුණේ මොකකටද? සංස්කාරෝල අසමානතාවය දැකලා මේ සංස්කාරයට වඩා මේ සංස්කාරය හොඳයි කියලා බලාසේ මගින්ම අපි සංස්කාරයන් කියන ඒවා කරමු. එහෙම සංස්කාර කළා ඒකටම තමයි ඇතිවෙන්න වෙන්නේ. මතකද මේක මේ purple triangle එක එන්නේ ඒක ඇති වෙන්නේ අර සංස්කාරවල විසමතාවයේ අවුපසන්න චිත්තේ ඒකෙන් උපනාහය ලේබල් කරනවා කියන එක කරා ඒකෙන් පලාස කරා පලාසයෙන් මච්චරිය මච්චරියෙන් සාතේ සාතේයෙන් දුස්සීල භාවය. ඒ විදිහට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. එතකොට සංස්කාරවල විසමතාවය කියන එක මෙතන තියෙනවා. එතකොට මේ විදිහට මේ දුස්සීල භාවය ඇති වෙලා අපි ඒකටම අතිමානී කියන එක ඇති වෙන මොනෝක හරි ලස්සන දෙයක් ඔය තේරුම් ගන්න. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි තු මිනිසෙක් ඉන්න අහිංසකෝ ජීවත් වෙන ගොවි තැනක් කරගෙන පළතුරු ගෙඩියක් කපා කඩාගෙන කාලා වාගේ ජීවත් වෙනවා කියලා කියන්නේ නේද? ඒ මිනිසයා දුප්පත්ව ඇවිදිනකොට එයාට පේනවා මේ හොඳට ගෙයක් එහෙම තියෙනවා. තව මිනිස්සේ කුකුල් පට්ටියක් දාගෙන හොඳ ගේක ඉන්නවා. බෙන්ස් කාර් එකේ යනවා. මිනිස්සු මුදලාලි කියලා එහෙම හොඳට කතා කරනවා. සලකනවා කියලා හැඟීමක් එයාට ඇති වෙනවා. මේ මිනිස්සයා කල්පනා කරනවා මාත් කරනවා ඔය වැඩේ. දැන් ඒ පාර එයා කරන්නේ මොකද? අර ගොවි තැන කියන එක පැත්තකට දාලා බලතුරු ගෙඩියක් කාලා මඤ්ඤෝ කාලයක් මාරගෙන කාලා ජීවත් වෙන කතා ඇරලා බෝල් පට්ටියක් දාගන්න. දාලා දැන් එයාත් කෝසත් එක්කලා බෙන්ස් කාර් එකේ එහෙම යන්නේ. එතකොට මිනිස්සුත් හොඳට සලකනවා. දැන් බලන්න දුස්සීල භාවයට නේද ගියේ. දැන් මේ මිනිස්සයා අපි හිතමු පන්සලට එහෙම යනවා. ඉතින් වාහනේ බෙන්ස් කාර් එකෙන් එහෙම බහිනකොට මිනිස්සුත් ඉතින් හොඳට සලකනවා දොරත් අරින් දෙනවා නේද? ඊට පස්සේ දැන් එයාගේ පුතාලා එහෙම යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකට. දැන් හාමුදුරුවෝ බණට කියනකොට කියනවා තින් මහත්තයෝ මේ ඕවා හොඳ වැඩ නෙමෙයි කියලා. ඒ මහත්යව හොඳ වැඩ නෙමෙයි අපායෙම යනවා කියලා කිව්වට එයාගේ මනසේ වෙලා එක පාටම යන්නේ කොහෙට? මගේ පුතා යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකට. මම යන්නේ බෙන්ස් කාර් එකට. මිනිසුන් මට දැන් හොඳට සලකනවා. ආහුඳුරුව මෙහෙම කිව්වට මට පුළුවන්ද? එයා ආහුඳුරුවන්ට කියන්නේ නැහැ. කල්පනා කරන්නේ අරවෙන් ඇති වෙලා තියෙන මාන්නේ. එහෙමනම් එයා මාන්න වෙලා තියෙන දුස්සීල භාවයට නේද? කුකුල් පට්ටියක් දාගත්තා. අහිංසකව ජීවත් වෙනවානේ කුකුල් පට්ටියක් දාලා මම සත්තු මරමරා ජීවත් වෙනවා කියන එක තමයි එයාගේ මාන්නේ කියන එක ඇති වෙලා තියෙන්නේ. දුස්සීල භාවයටම තමයි මාන්නේ ඒක ඇති වෙලා තියෙන්නේ. දැන් ඊළඟට ඔයගලන්ට පේනවා මේක යටින් ලියලා තියෙනවා මේ මිච්ඡා දිට්ඨිය කියන එක. කොමකටද මිච්ඡා දිට්ඨිය අපිට ඇති වුනේ? පදුට්ට මන සංකල්පය නිසා ඇති වුණු නිත්‍ය භාවය මේකට හේතු වුණා. ඒකම ප්‍රත්‍ය වුණා කියලා කියනවා. හේතුවයි ප්‍රත්‍යයයි මොකද්ද? පදුට්ට මන සංකල්පය නිසා ඇතිවෙච්ච නිත්‍යතාවය. දැන් අන්න එහෙමනම් ඕගලන්ට පේනවා දැන් අපි මේ ස්ලයිඩ්ස් එකේ ඉඳන් 9ට දක්වා තමයි පළවෙනි භාවනාව හැටියට ගන්න 1 to 9. එතකොට ඒකත් ඔයගලන්ට ලියා ගන්න පුළුවන්. හැබැයි බේස් ස්ලයිඩ් එක හැටියට ගන්න මෙන්න මේ 7. මේක ලියා ගන්න එකේ ඉඳන් 9ට තමයි පළවෙනි භාවනාව. දැන් බලන්න අපි මේක මේ භාවනාව හොඳ ලස්සනට පේනවා ඕගොල්ලන්ට. පළවෙනි එකෙන් අපි පටන් ගත්තොත් දෙවෙනි සයිඩ් එකෙන් පටන් ගත්තොත් පළවෙනි එකේ තියෙන මේක මේක බැලුවොත් ඉතින් ඕගොල්ලන්ට පේන්නේ මොකද්ද? දෙවෙනි සයිඩ් එකේ ඕගොල්ලන්ට පේනවා මිච්ඡා දිට්ඨික සංඥා. නිසා විඥානීය පැවතීම අභිජ්ජා කියලා අපි කියනවා. එතකොට ඒ අගය කියන එක ඔන්න පොඩ්ඩක් තල්ලු වෙලා ගියා පහලට අර පඳුත්ත මනමකේ දුර්වලු වගේ අකුණ වතුර පාර යන්තම් උල්පතකින් වාගේ ආව තවත් පැත්තකින් විපතකින් ඇවිල්ලා එකතු වුණා නම් ඔන්න විඥාන ධාරාව ගැලුවා. ඒක තමයි මේ නාම කායේ පටික සම්පස්සාගේ කියන එක අපි කිව්වේ. ඒ නාම කායේ පටික සම්පස්සාගේ මෙහින් ඇවිල්ලා මේක ගැලීමක් කියන එක සිද්ධ වෙනවා. තල්ලු වුණා නම් ඔන්න සුබයි කියන කතාව ආවා. දැන් මේක පෙරාගයයි දැන් අගයයි සසඳලා බැලුවා. පෙර කැකිරික ආපු එකයි දැන් කණ එකයි සසඳලා බැලුවා. ගැලුවා නම් අන්න පදුප්පමන සංකප්පේ කියන එක අපි එනවා. අන්න නිත්‍යයි කියන කතාව. අගයන් දෙක සසඳුවා ගැලුවා නිත්‍යයි. ඒ නිත්‍ය කතාවම තමයි ක්‍රෝධයටත් කියන්නේ. මේක දික්කර උපමං යන්නේ ක්‍රෝධයට. එහෙනම් ක්‍රෝධය තුළ තියෙනවා නිත්‍යභාවය කියන්නේ. දැන් ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට පේනවා අපේ නිත්‍යභාවයට ඇවිල්ලා ක්‍රෝධයෙන් අපි ආව මක්කේ කියන එකට. විඥාන ධාරාව මගේ පැත්තටම ගන්නකම් මට ශ්‍රද්ධාව එහෙම ඔක්කොම තියෙනවා. නිත්‍යව ගැලුවා. ගලපු නැති ගමන් අපි ඔන්න මක්ක ගලා ශ්‍රද්ධාව කියන එක නැති වුණා. ඊළඟට මක්කේ තිබුණා වූ නිත්‍ය කතාව අපි ආව ඊර්ෂ්‍යාවට නේද? මතකද? මක්කෙන් ආව ඊර්ෂ්‍යාවට. ඊර්ෂ්‍යාව තුලත් තියෙන්නේ අරයා සැප විඳිනවා, නිත්‍ය වශයෙන්ම සැපක් විඳිනවා, මට ඒක අහිමි වෙනවා කියලා තමයි ඊර්ෂ්‍යාව. දැන් ඊළඟට පස්සේ ඊර්ෂ්‍යාවෙන් පස්සේ අපිට ඇවිල්ලා තියෙන්නේ මොකටද? ඒකෙන් අපි ආව මායාවට. මායෙන් ආව මිච්ඡා දිට්ඨියට. එහෙනම් මිච්ඡා දිට්ඨියට හේතුවයි පත්‍යය වෙලා තියෙන්නේ අර පදුට්ඨ මන සංකප්පේ. මේ අගයන් දෙක සසඳලා බලලා මේක ගැලුවා. ගැලුවයින් පස්සේ ඇති වුණා වූ ඒ නිත්‍ය ස්වභාවයෙන් තමයි මේකට හේතුවයි පත්‍යය වෙලා තියෙන්නේ. මේ දෙක අතර වාරදි මොකද වුනේ? සංස්කාරයන්ගේ විසමතාවය නිසා අපිට ඇති වුණා උපනාහය කියන එක. උපනාහය කියන එකෙන් ඇති වෙලා ඒකෙන් අපිට ඇති වුණා අවුපසන්න කිත්තේ. මෙන්න පලාසය කියන එක. අවුපසන්න කිත්තේ උපනාහය, උපනාහයෙන් පලාසය කියන එකට ආවා. පලාසයෙන් මොකද කරේ අපි? අර ටින් එකට වඩා මේ ටින් එක හොඳයි, යාළුවෝගේ යාළුවෙන් කළා. අන්න ගියා මච්චරියට නේද? මච්චරිය කියන එකට ඇති වුණාට පස්සේ ඒකෙන් අපිට ඇති වුණා සාතේ කියන එක. දැන් අන්තිමට දුස්සීල භාවය. මේකටම තමයි අපි මානව කුකුල් පට්ටියක් දාගත්තා. එහෙමනම් අපි මේ මිච්ඡා දිට්ඨියේ යන්න ඉස්සෙල්ලා අපිට ඇති වෙලා තියෙන්නේ මොකක්ද? අන්න කුකුල් පට්ටියක් දාගත්තා කියන කතාව විතර. ඕගොල්ලෝ කලින් හොඳට හිටියද? මේ දෙක අතර වාරේ තමන්ට දුස්සීල භාවය කියන එක ඇති වෙලා තියෙන්නේ. ඒකටම මාන්නේ කියන එක ඇති වෙලා තියෙනවා. ඊට වඩා දෙයක් වෙලා නැහැ. එහෙමනම් අපි එහෙනම් මිච්ඡා දිට්ඨියෙන් අපි පටන් ගත්තේ. අපි අභිජ්ජාදී මිච්ඡා දිට්ඨික සංඥාව නිසා විඥානේ පැවතියි. අන්න එතින් පටන් අරගෙන දැන් මිච්ඡා දිට්ඨිය ඉඳන් මම ඇවිල්ලා තියෙන්නේ මිච්ඡා දිට්ඨියටම නේද කියන එක තමයි භාවනාවේ කල්පනා කරලා බලන්නේ. මේ දෙක අතරට මට උනේ මොකද? දුස්සීල භාවයේ විතරයි. එන්න ඉන්න මොකද වෙන්නේ? කරප්ට් ඉන්න ඉන්න නිර්වාණයට යන්නේ නැතුව අපි ඉඳ ඉඳ අර අහිංසක මනුස්සයට වෙච්ච වැඩේ තමයි දුස්සීල භාවයටම අපි යන්නේ. එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ කියන එක තේරෙනවා. එතකොට ඒක තමයි ඔයගොල්ලන්ගේ පළවෙනි භාවනාව. මම මිච්ඡා දිට්ඨිය ඉඳන් මිච්ඡා දිට්ඨියදම නේද මම ගියේ. අතරමද උනේ දුස්සීල භාවයේ නේද කියන්නේ. එහෙමනම් අපි 10 වෙනි ස්ලයිඩ් එකට යමු. 10 වෙනි ස්ලයිඩ් එකේ අපි පෙන්වන්නේ අතිමානී කියන එක. එතකොට අපි ඉගෙන ගත්ත, අපි තෝරගත්ත සංස්කාරයකම අපි අතිමානී වෙනවා කියලා. මොකද්ද තෝරගත්තේ? පොළොවේ පළතුරු ගෙඩියක් කඩාගෙන ජීවත් වෙනවා නෙමෙයි, පානාතිපාතය කරගෙන කුකුල් පට්ටියක් දාගෙන මරාගෙන ජීවත් වෙනවා කියන එකට අපි අතිමානී කියනවා. ඔය අතිමානී මගින් ඒ තම්බේ සහ සාරම්භය කියන එක ඇති වෙනවා. අපි ඒක ඉගෙන ගත්තා නේද? එතකොට අතිමානීය කියන එක මිච්ඡා දිට්ඨිය හා ඒ මිච්ඡා දිට්ඨියයි දුස්සීල භාවයත් එක්ක සම්බන්ධයි. මේ දෙක හේතුවයි පත්‍යයි කියන එක වෙනවා. මිච්ඡා දිට්ඨිය හේතුව වෙන දුස්සීල භාවය කියන එක පත්‍ය වෙනවා. ඒක අපිට පෙනුනා 7 වෙනි ස්ලයිඩ් එකේ නේද? පේනවද? මෙතන අපි ලකුණු කරලා තියෙනවා අතිමානීය කියන එක. මේ පර්පල් ට්‍රයැංගල් එකේ තමයි ඒක තියෙන්නේ අතිමාන දත්තා. දැන් අර මනුස්සයා කල්පනා කරන්නේ මම කුකුල් පට්ටියක් දාගෙන සත්තු මරාගෙන ජීවත් වෙනවා කියලා. තව එක්කෙනෙක් හිතනවා මම ඉංජිනේරුවා, මම මේ අදත්තා දාහණය කරගෙන මේ විදිහට ජීවත් වෙනවා. කොච්චර සියුම් වෙලා සියුම් වෙලා ගියත් මුදල් පරිහරණයත් එක්ක අපි වෙන්නේ ඔබ තමයි තියෙන දුස්සීල භාවයෙන් ඔන්න අපි අතිමානීය කියන එකයි. ඒකට මෙතන මේ පල්ලිහා තියෙන එක තමයි සාධාරණ කාරණේ. මේක තමයි පත්‍ය වෙලා ඇති. එතකොට මිච්ඡා දිට්ඨිය කියන එක මේක තමයි හේතුව. මිච්ඡා දිට්ඨිය හේතුව වෙන දුස්සීල භාවය කියන එක පත්‍ය වේ. මතකද අපි පැහැදිලි කළා මේ මිච්ඡා දිට්ඨිය හේතුව වෙන එක. අවුරුදු 16 ගෑන් ළමයා, එයා ලස්සන, එයා අහංකාරයි. ඒ අහංකාරයෙන් අතිමානී ඇති වෙනවා කියන්නේ නේද? ඉතින් අහංකාරයි කියලා කියන්නේ මොකක්ද? මිච්ඡා දිට්ඨියක් නේද? හැම ගෑන් ළමයන් මෙහෙම වෙන්නේ නැහැ නේද? අවුරුදු 16 ගෑන් ළමයෙක් ඉන්න පුළුවන් ලස්සන වෙන්න පුළුවන් ගෑන් ළමයා. පළක්කය එහෙම නැහැ. අනේ වැඩක් නැහැ මේ මගේ දිනේ මුත්‍රා සූචිනි මගේ පිට වෙන්නේ කියලා කල්පනා කරන මනුස්සයා ඒ විදිහට හිතන්නේ නැහැ. එතකොට එතන ඒක අසාධාරණ කාරණේ. අර දුස්සීල භාවය කියන එක තමයි සාධාරණ කාරණේ අතිමානී කියන එක. ඊළඟට අපි පෙන්වන්නේ මේ තම්බේ. දැන් තම්බේ කියන එකට පේනවද මෙතන මේ තම්බේ කියන එකට මෙතන යටින් තියෙනවා අතිමානේ නේද? ඊළඟට මේ පැත්තේ තියෙනවා මේ අවුසන්න චිත්තය කියන එක. ඒ කියන්නේ සංස්කාරවල අසමානතාවය. එතකොට එහෙමනම් මේ අතිමානිය තමයි තම්බේට පත්‍ය වෙන්නේ. හේතුව වෙන්නේ සංස්කාරවල විසමතාවය. වම් අතපැත්ත තමයි හේතු වෙලා තියෙන්නේ මේ ට්‍රයැංගල් එකේ ගත්තාම. මේ පොඩි ට්‍රයැංගල් එකක් වාගේ නේද? අතිමානිය, අවපසන්න චිත්තය, තම්බේ කියලා පොඩි ට්‍රයැංගල් එකක් තියෙනවා. එතකොට ඒක තමයි අපි පෙන්නලා දීලා තියෙන්නේ ඔය 10 වෙනි ස්ලයිඩ් එකේදී තම්බේ කියන එක අපි දැන් ඒක හේතු සහ පත්‍ය උගලන්ට පෙන්නුවා. එතකොට පත්‍ය කියලා කිව්ව අතිමානි හේතු කියලා කියන්නේ සංස්කාරවල අසමානතාවය. තම්බේ මගින් සාරම්භය කියන එක එළෝල දාන්න සාරම්භය කියන එක. ඒක පළවා හැරීම කියන එක මෙන්න මේ සංස්කාරයේ මගෙයි කියලා තමන් දැඩි කොට ගන්න. මේ සංස්කාරෙම විඥාණයේ යම්කිසි තද බවක් තියනවාද? ඒක තමයි අපි කියන්නේ තම්බේ කියලා. මෙන්ටල් රිජිඩිටි කියවා නේද? මතකද ඉන්ෆ්ලෙක්සිබිලිටි ඔෆ් කොන්ෂස්නස් කියලා හිම කියලා කියනවා. එතකොට මේක ෆික්ස් කරලා ඉවරයි තම්බේ කියන එක දෙගත්තා. එතකොට අපි ඊළඟට ඉගෙන ගන්න මේ සාරම්භය කියන එක. ඒ සාරම්භය කියන එකට ගත්තහම ඒ තම්බේ නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලය කියන එක විමසනවා. ඒක සඳහා රූපේ යම් කිසි වෙනසක් කළ යුතුද? ඒක පසුපස විඥානීය කියන එක අපි දුරෝ යොමු කරමු. ඒ කියන්නේ දැන් කුකුල් පට්ටිය තමයි මගේ සංස්කාරය කියලා අල්ල ගත්තා නම් ගොවිතැන නෙමෙයි කුකුල් පට්ටිය දාලා සත්තු මරනවා කියන එක තමයි කියලා අල්ල ගත්තා නම් දැඩි ලෙස ගත්තනේ නේද? තම්බේද මේක තමයි සංස්කාර. එහෙම ගත්තා නම් ඒ මොහොතේට දැන් ඊළඟ තියෙන්නේ මොකද්ද? මොන වගේ කුකුලද විකුණන්නේ? මාස 3ක් කණ්ඩ දීලා විකුණන එකද මාස 6ක් කණ්ඩ දීලා විකුණන එකද? දැන් එහෙනම් කරන්න තියෙන්නේ රූපේ වෙනස විතරයි නේ. අර ලාභය හොඳට වැඩි වෙන්න රූපේ වෙනස කරන්න විතරයි තියෙන්නේ. එතකොට අන්නේ වෙනස කියන එක යා කරනවා. එතකොට මෙතෙන්දි පෙන්වන රහතන් වහන්සේ මේක ගැළවීමක් නැහැ කියලා. මොකක් නිසාද? සාරම්භය කියන එක අධික වීමට තම්බේ කියන එක හේතු වුණා. ඒ පත්‍ය වෙන්නේ මිච්ඡා දිට්ඨිය කියන එක. ඒක ඕගොල්ලන්ට පේනවා අර ඩයග්‍රෑම් එකේ. ඒ 7 වෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට පේනවා මෙතන උඩ තියෙනවා මිච්ඡා දිට්ඨිය. පේනවද සාරාංශේ ලකුණු කරලා තියෙන තැන? මේ සංස්කාරයේ කියන කැපෙන තැන තියෙනව නේද? බලන්න පල්ලෙහැයින් මෙතන කොටුවක් හැදිලා තියෙනව නේද? ඉදං සච්චේ ඉදං බයගතිට යන. ඒ වගේම පරාමාස කාය ග්‍රන්ථේ ඉදං මෝහගති ඒ රේඛා දෙක කැපෙන තැනට තමයි අපි කිව්වේ අවුපසන්න චිත්තය කියලා. ඊළඟට ඔයගලන්ට පේනවා මේ කැපෙන රේඛා දෙකේ පොටක් උඩට ගියාම වම් අත පැත්තේ උඩට ගියාම ඕන සාරාංශේ. ඒක හරියටම දික්කලායින් පස්සේ ඕගලන්ට පේනවා මේ මායාවයි මිච්ඡාදිටි රේඛාවයි අනිත් පැත්තට දික්කලොතින් සාරාංශේ කියන තැනට එනවා. එතකොට මිච්ඡාදිට්ඨිය කියන එක ප්‍රත්‍ය කියන එක වෙනවා. සාරාංශේ කියන එක හේතුව. එතකොට මේ තම්බේ කියන එක හේතුව. සාරාංශයට තම්බේ කියන එක හේතුව. මතකද අපි කිව්වා තම්බේ මගින් සාරම්භයේ පළවා හරින මේ සංස්කාරයේ මෙහි කියලා යා දැඩි කොට ගත්තා. දැන් ඉතින් එහෙමනම් අර පොඩි වෙනස්කම් කරන දේවල් විතරයි තියෙන්නේ. බ්‍රොයිලර් විකුණන වර්ගය මාස 3ෙන්ද 6ෙන්ද කියන ඒ කතාවල් විතරයි තියෙන්නේ. ඒ වගේම ඔයගලන්ට වෙනවා මේ විචිකිච්ඡාව කියන එක මේකේ පල්ලෙහා ලකුණු කරලා තියෙනවා. එතකොට මේ විදිහට රාතන් වහන්සේ වෙනවා මේ විදිහට මේ අශ්‍රද්ධාව කියන එක ඇති වෙලා අපි සංසාරේ සැරිසරනවා කියන්නේ. කුකුල් පට්ටිය දාගෙන මෙහෙම ඉන්නේ එකයි හොඳයි කියලා ඒව කල්පනා කළා. ඒ අතිමානී කියනකින් යම් අපේ තියෙන දුස්සීල භාවය ඒකෙන් අතිමානී අතිමානින් තම්බේ තම්බේම හේතු වෙලා අපි දැන් සාරම්භයේ කියන එක ඇති වෙලා තියෙනවා. මිච්ඡා දිට්ඨිය මනුස්සයට හිතනවා මෙහෙම තමයි මහත්යෝ ජීවත් වෙලා ඉන්න ඕනේ. තවත් එක්කෙනෙකුට කියන්නේ මොකද දුප්පත් කෙනෙක් තමන් එක්ක ඉස්සර හිටපු යාළුවෙක් එහෙම ඇවිල්ලා තියෙනවා නම් එයාට කියන්නේ ඔහොම නෙමෙයි ජීවත් වෙන්නේ මේ මං කරපු දේ කරන්නේ. කුකුල් පට්ටියක් දාගෙන ඔයාට පුළුවන් නේ මං කුකුළු මරන ඔයාට ඌරු මරන්න පුළුවන් නේද? හොඳට කාලා බීලා ජීවත් වෙලා ඉන්න පුළුවන්. අන්න ඇත්තද මිච්ඡා දිට්ඨිය එවතු එයා එතකොට ඒ විදිහට අසත්තා වුණා සංසාරේ සැරිසරන. එතකොට අපි එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. ඒ කියන්නේ 11 වෙනි ස්ලයිඩ් එකට. ඊළඟට බුදුහාමුදුරු දේශනා කළේ මදේ නේද? එතකොට මේ මදේ කියන එක අපි දන්නවා ඔය ಜಾති මදේ. ඒ වගේම නිරෝගීකම හින්දා මදයක් තියෙනවා. ඔය ලාභය නිසාත් මදයක් කියන එක තියෙනවා. කවුරු හරි ගරු කරනවා නම් ඒකටත් මදියක් වෙනවා. මට වඳිනවා සලකනවා නේද? දැන් ඒ කියන්නේ දැන් අර කුකුල් පට්ටිය දාගත්ත මිනිස්සයා බෙන්ස් කාර් එකෙන් යනවා. ඉතින් දුප්පත් මිනිස්සු නේද? මුදලාලි මහත්තයා කියලා බුලත් අත දීලා එහෙම වඳින්න. මොකද ලාභයක් ප්‍රයෝජනයක් එහෙම දෙනවා. ඉතින් ඒව නිසා ඒ විදිහට තියෙනවා මදියක් කියන ඒවා ඇති වෙනවා. එතකොට එහෙමනම් රාතන් වහන්සේ පෙන්නනවා මේ මදිය කියන එක ලකුණු කරන්නේ කියලා මේ සාතේ තියෙන තැනම ඒ ට්‍රයැන්ගල් එකේ ඒ උඩ මෙතනම මදිය කියලා එනවා. එතකොට අපි දන්නවා මේ සාතිය කියනකොට අපි කියව මේ වම් අත පැත්ත කියන එක තමයි පත්‍ය වුනේ දකුණු අත පැත්ත හේතුව කියලා සාතේට මතකද? يعني මච්චරිය තමයි සාධාරණ කාරණේ වුනේ කියලා දුස්සීල භාවය තමයි එතන හේතු වුනේ කියලා. මේක දිගත්තාම මදේ කියන එක ලකුණු කරාම ওই දෙක මාරු වෙනවා. වම් පැත්තයි දකුණු අත පැත්තයි ඒ කියන්නේ හේතුවයි පත්‍යයි කියන කතාව මාරු වෙනවා. මදේට කියන එකට හේතුව ඇවිල්ලා මච්චරිය. මදේට හේතුව මච්චරිය. මදේට ප්‍රත්‍ය කියන එක ඇති වෙන්නේ දුස්සීල භාවය කියන එක. ඒකනේ අර ඔය දුස්සීල භාවයේ තියෙන එක්කෙනා පීයක් හැමිනේ ගාගෙන චණ්ඩියා වගේ ඉන්නෝ. එයාට තියෙන මොකද්ද? මං කාටවත් බය නැහැ, කවුරු හරි ආවනම් මං මරාගෙන කපාගෙන කොටාගෙන ජීවත් වෙනවා කියලා ඒක මදයක් එහෙම තියෙනවා. එහෙම නැත්නම් අර ඕගලන්ට සුඛාපටිපදක් ඉප්පා විඤ්ඤාව අවස්ථාවේදී මතකද අපි කිව්වා බලකොටුව ඇතුලේ කතාවේදී අර යගේ චණ්ඩි ගතියක් තිබුණායි කියලා නේද? ඒ කියන්නේ විමංසා ඉදිපාදයේදී පෙන්වුවානේ. විමංසාවක් තියෙනවා නම් එයා කියනවා අනේ හොඳයි ලෝභ දෝෂ මොහොත එන්න දීපු නැති එක කියලා. අනිත් මනුස්සයා කල්පනා කරන්නේ එන්න දෙන්නනි දෙවුනි කියලා නේද? මොකද මගේ අතේ පිහිය තියෙනවා. අන්න ඒ විදිහට දුස්සීල භාවයත් එක්ක මේ මදේ කියන එක තියෙනවා. එතකොට අපි මෙතන ඉගෙන ගත්තා මදේ ලකුණු කරන්නේ මෙතන අර සාතේට ප්‍රත්‍ය වම්පත් වුණා හේතුව දකුණු අත පැත්ත වුණා ට්‍රයැන්ගල් එකේ දැන් මේකේ අනිත් පැත්තට මාරු වෙනවා මදයට කියන එකට හේතුව කියන එක නැත්තම් මච්චරිය මදයට ප්‍රත්‍ය දුස්සීල බව. එවනම් අපි ඊළඟට ඩයග්‍රෑම් එකට යමු දුරසෙන් ස්ලයිඩ් එකට. එතකොට රහතන් වහන්සේ පෙන්නන මේ මානිය කියන එක ලකුණු කරන්නේ කියලා මේ මිච්ඡා දිට්ඨිය තියෙන දැන් ඒකෙන් නිරූපණය කරනවා. දැන් ඉස්සෙල්ලත් අපි ගත්තා නේද මේ ට්‍රයැන්ගල් එකෙත් ගත්තාම වම් අත පැත්ත කියන එක උඩ ප්‍රත්‍ය වෙනවා මේ පැත්ත හේතුව හැටියට තිබුණා. දැන් මානිය කියන එක ගත්තාම මේක අනිත් පැත්තට යනවා. මානියට කියන එකට හේතුව ඇවිල්ලා ඊර්ෂ්‍යාව කියන එක. මානියට ප්‍රත්‍ය හැටියට මායාව කියන එක තියෙනවා. ඒ කියන්නේ ඕගලන්ට පේනවා මේ මායාව තුල තියෙනවා කියලා දුස්සීල භාවය කියන එක. දුස්සීල භාවය අඩංගු. එතකොට ඒක සාධාරණ කාරණිය නෝ දුස්සීල භාවය කියන එක. මතකද අතිමානයටත් දුස්සීල භාවය කියන එකනේ ප්‍රත්‍ය වෙන්නේ නේද? ඒක මායාව කියන එකේ තියෙන දුස්සීල භාවය තමයි මානයට ප්‍රත්‍ය කියන එක තියෙන්නේ. මානය තියෙන හේතුව අපි කිව්වා ඊර්ෂ්‍යාව කියලා. ඒ යමි ඊර්ෂ්‍යා නොකරන අවස්ථාව හේතුව කියන්නේ අසාධාරණ කාරණේ. එතකොට ඒ කියන්නේ අරූප ධානය සමාපatti ලාභියන් ඒක පවතිනකොට යානිත්‍යට ඊර්ෂ්‍යා කරන්නේ ආකාසඤ්ඤායතට ගිහිල්ලා ඉන්නෝ නම් එයා ඊර්ෂ්‍යා කරනවා. එයා ඊර්ෂ්‍යා කරනකොට ඊර්ෂ්‍යාව නසාගෙනම තමයි අපි ගියේ මතකද? අර ඊර්ෂ්‍යාව දැනගන්නවද ඊර්ෂ්‍යාවේ සමුදියේ මක්කයයි කියලා දැනගෙන ඒක අයින් කරාම යනවා අන්තර. ඒකට අසාධාරණ කාරණු ඒකයි. එතකොට ඉතින් මේ විදිහට මේක භාවනා කරනවා නම් මේ ඩයග්‍රෑම් එකෙන් පුළුවන් ආශාවකේ ඥානීය කියන එක ඇති කරගන්න. මේ ඩයග්‍රෑම් එකම භාවිතා කරනවා ඕ විදිහට බලාගෙන ඒ තරම් ගැඹුරුයි. එතකොට ඊළඟට ගත්තාම මෙතනින් අපිට යන අපි යමු 13 වෙනි ස්ලයිඩ් එකට. දැන් අපි සාකච්ඡා කරන්න තියෙන ප්‍රමාදී කියන්නේ ප්‍රමාද විහාරය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ ප්‍රමාද විහාරී සූත්‍රේ අපි ඔබ සාකච්ඡා කරන්න දාලා තියෙනවා. ඒකේ පෙන්නනවා මේ චක්කු ඉන්ද්‍රිය කියන එක සංවර රහිතව යම් කිසි බුද්ධලේ ජීවත් වෙනවා නම් එයාගේ ඇස තෙත් කරනවා කියලා. ඒ ධර්මයේ පහළ වෙන්නේ නැහැ. ඒ ධර්මයේ පහළ වෙන්නේ නැතුව ප්‍රමාද වෙනවා කියලා. ඒ කියන්නේ මොකද්ද? මම උදාහරණින් පැහැදිලි කළා. ඕගොල්ලෝ ගෙදර ඉන්නකොට බොහොම හොඳට සන්තෝෂෙන් ඉන්න. කවුරු හරි ආරාධනා කරන පාටි එකට එන්න කියලා. මේ ගෙදර නෝනායි මහත්තයයි ළමයි ඔක්කොම සන්තෝෂෙන් හිටියා. ඔන්න ඇඳ පැළඳගෙන ගියා පාටි එකට. ගියායින් පස්සේ පේනවා ඒ ගෙදර ෂා හොඳ පුටු සෙට් එකක් තියෙන. හොඳ ගෙයක් තියෙන. හොඳ කාර් එකක් තියෙන. අපේ ගෙදර වාගේ නෙමෙයි තට්ටු දෙකයි තුනයි. මොකද දැන් ඉන්නේ? අර ගෙදර හොඳ සන්තෝෂෙන් හිටපු මනුස්සයා නෙමෙයි මේවා දැකලා මියාගේ ඈ. තෙත්තුනායි වයි. ගෙදර එනකොට එන්නේ තෙත් වෙන. වෙලක් වෙලාවට ඕගලන්ට ඕක වෙනවා නේද මේ සුපර් මාකට් එකට ගිහිල්ලා. සුපර් මාකට් එකට යන්නේ ලුණු ටිකක් අරගෙන ඉන්න කියලා. ගෙදර ලුණු නැතිව. ඒ යන ගමන් පේනවා මේ වටපිටාවේ ආ හොඳ ලස්සන සාරියක් එහෙම දාලා තියෙනවා නත ගාලා බලන හොඳ සාරිය කියලා. එතකොට Taman සල්ලි දීලා ගන්නෙ නෑ කල්පනාවක් ගහ ප්ලෑන් එකක් ගහගෙන එනවා. මේක පඩිය වැඩි වුණාම මේ පඩි පඩි ගත්ත දවසට දැන් පෙන්වනේ ආණ්ඩුවේ එහෙම පෙලක් කියලාට කියනවනේ පඩි වැඩි කරනවා කියලා බෝනස් එකකුත් එක්ක හම්බ වෙනවා කියලා නේද? ඒ වගේ. හැබැයි ඉතින් දැන් ප්‍රශ්නකුත් තියෙනවා. මේක එනකොට සාරිය විකිලා දෙනුනොත් මේක නැති වෙනවනේ නේද? දැන් තෙත් වෙලා තියෙනවා. ගිය මනුස්සයා නෙමෙයි අර ලොන් ටික ගාලාගෙන ඉන්නව නම් ඒ කතාව නෑ. අරව අතපත ගාලා ඇහැ තෙත් වෙලා තියෙනවා. ඒකට බුදුහාමුදුරු පෙන්වන ධර්මයේ පහළ වෙන්නේ නෑ කියලා. ඕකේ අනිත් පැත්ත පෙන්වන ප්‍රමෝදය කියන එක. එහෙම කරන්නේ නැත්තම් ඒ ප්‍රමෝදය ඒ සංග්‍රහ වෙනවනම් ප්‍රමෝදය ප්‍රීතිය ප්‍රීතියෙන් පස්සද්දී පස්සද්දී සුඛේ සුඛේ සමාධිය ඇති වෙනවා ධර්මයේ පහළ වෙනවා කියලා කියනවා. එතකොට මේ ප්‍රඥාව කියලා කියන්නේ මොකක්ද? දැන් අපි හිතමු මිනිස්සේ කියන දුකයි. තව මිනිස්සේ කහන මොකෝ දුක. මේ ඉතින් තණ්හාව නිසා මේ දුකේ ඇති වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා කියලා ඒකෙන් තියෙනවා. ආපෝ සතියකින් දෙකකින් හම්බුනාම කියනවා ආයි දුකයි කියලා. මොකද දුක? අනේ ඉතින් මේ තණ්හාව නිසා නී ඇති වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඔහොම කීකියා ඉන්නවා කියන එකේ ඔකේ ප්‍රඥාවක් තියෙනවා. නෑ නේද? එතකොට දැන් එහෙමනම් ඒකේ ප්‍රඥාවක් තියෙනවා. ඒකවත් නොදන්නා බුද්ධලට වඩා ප්‍රඥාවක් තියෙනවා. එතකොට මේකේ ප්‍රඥාව කියලා කියන්නේ මේ දුක්ඛේ සමුදය ස්තන්ධ මේ කියන එක දැකලා ඒ දුක නැති කිරීමට පමා නොවනවා නම් තමයි ඒක ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට දැන් ඕගලන්ට පේනවා මෙන්න මෙතන මේ ට්‍රයැංගල්ස් දෙකක් දැන් අපි අර තිබිච්ච ට්‍රයැංගල් දෙක ඒ විදිහට ඇඳලා තියෙනවා. ඒ ට්‍රයැංගල් දෙකේ ඕගලන්ට පේනවා මෙන්න මෙතන ගත්තාම මේ කෙරුවට දාලා තියෙනවා ප්‍රමාදය කියලා. එතකොට මෙතන තිබෙනා වූ මේ මානයයි මදයයි ප්‍රමාදයයි කියන එක රේඛාවකට එන අවස්ථාවක් තියෙනවා. ඔබ ට්‍රයැංගල් එක වගේ වෙන් වෙලා තියෙන අවස්ථාවක් හැදෙන අවස්ථාවක් තියෙනවා. එකට එලයින් වෙන අවස්ථාවක් තියෙනවා. එතකොට මේකේ මේ මිච්ඡා දිට්ඨිය කියන එක තුල තියෙන නිත්‍යභාවය නේද? මතකද? පදුට්ට මන සංකප්පේ ඉඳන් ඇවිල්ලා ඕගලන්ට භාවනාවට ගන්නයි කිව්වෙත් ඒක. එතකොට මිච්ඡා දිට්ඨිය තුල තියෙන එක නිත්‍යභාවය. එහෙමනම් මෙතනින් ඕගලන්ට ලකුණු කර ගන්න පුළුවන් නිත්‍යභාවය කියලා මතක වෙනවා. ඊළඟට ගත්තාම මේ සාතේය කියන එකේ තියෙන්නේ මොකක්ද? අත්ත්භාවය කියලා අපිට සලකන්න පුළුවන්. අර ලාභයි කියලා අරගෙන අන්න එතන තියෙනවා අත්ත්භාවය කියන එක. එතකොට මේක නිත්‍ය භාවය මේක අත්ත් භාවය කියලා ලියනවා. එහෙමනම් මේක මොකක්ද? මේක තමයි දුක්ඛ භාවය. මේක නිත්‍ය භාවය මේක අත්ත් භාවය ප්‍රමාදය කියලා කිව්වහම මෙතෙන්ට වැටෙන්නේ දුක්ඛ භාවය. ආපහු ඕගොල්ලෝ දන්නෝ විපරිණාම දුක්ඛතා සංස්කාර දුක්ඛතා දුක්ඛ දුක්ඛතා කියලා නේද? ආන්නේ විදිහට ඕක පෙන්නේ. ඒ කියන්නේ නිත්‍ය භාවය කියලා කිව්වහම වේදනාවේ විපරිණාමය නිසා හටගත්ත දෙයක් නිත්‍ය භාවය කියනවා. මතකද අපි පෙන්වන්නේ අර අගයන් දෙක සසඳලා බලලා යන්තම් ගැලපුණා නම් ඔන්න ධාරාව ගලනවා. ඒ වෙලාවේදී අපි පෙන්වන්නේ ව්‍යාපාදයේදී නේද? අන්න නිත්‍ය කතාවක් තමයි එතන ඇවිල්ලා තියෙන වේදනාව නිත්‍යයි කියලා හිතලානේ මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ඒකනේ මම කල්පනා කරන මේක කනකොට මම නිකන් කෑවනම් ඔබ ගැන හිතන්නේ නැතුව කලින් කාපු කැකිරි එකක් මෙතෙන්ට ගේන්නේ නැතුව අරක නිත්‍යයි කියලා හිතලා තමයි ඒක ගෙනාවේ නේ. එතකොට දැන් අපිට පේනවා එහෙමනම් මේක මේ පළවෙනි කාරණාව මෙතන අපි කතා කරපු නිත්‍යකාවය කියන එක වේදනාව විපරිණාම නිසා ඇතිවෙච්ච දෙයක්. එහෙනම් මෙතන තියෙන්නේ විපරිණාම දුක්ඛතා. ඊළඟට මේ අත්භාවය කියන එක ගත්තහම සංස්කාරවල වෙනස නිසා හටගත්ත දෙයක්. ඇයි ඒක වැටෙන්නේ මේ පර්පල් ට්‍රයැංගල් එකටනේ? ඒක තුල තිබුණේ මතකද? අර සංස්කාරවල වෙනසකම නිසා තමයි අපි බද්ධ වෛරයට ආවේ, උපනාහයට ආවේ, ලේබල් කරා, පලාස කරා, පලාසේ මච්චරේ මේටින් එකට වඩා මේක හොඳයි කිව්වා, ලාභයේ ඒකෙන් සාර්ථකයි කියන එකට අපිට ඇති වුණා. එහෙමනේ වුණේ නේද? එතකොට එහෙමනම් මේක සංස්කාරවල විසමතාවය නිසායි මේක ඇති වෙලා තියෙන්නේ. එහෙමනම් මෙතන තියෙන සංස්කාර දුක්ඛතාවය. සාතේ කියන්නේ. එතකොට එහෙමනම් මේක මොකද්ද? දුක්ඛ දුක්ඛතාවය. ඇති දෙහිනම් අපිට පේනවා නිත්‍ය භාවය සහ අත්ත් භාවය නිසා අපිට ඇති වෙලා තියෙන දුක්ඛ භාවය. ඒ අර්ථයෙන් අපිට හිතට පැහැදිලි වෙනවා. මේක හරියට අපි හිතමු පිරිසුදුවට ඔයගොල්ලෝ දැකලා තියෙනවා නේද කන්දට එහෙම ගියාම හොඳ ලස්සනට වතුර පාරක් එනවා නේද? දිය උල්පතක්. ඉතින් ඕක තවුල් උල්පතක් එහෙම එකතු වෙන්නේ නැත්නම් ඕක මොකද වෙන්නේ? දිය වෙලා වේලිලාම යනවා. තවත් ඔන්න දියපතක් උල්පතකින් එකතු වෙලා මේක පොඩ්ඩක් ලොකු වෙලා එනවා. ඒක ලොකු වෙලා එනකොට දැන් මොකද වෙන්නේ? පොඩ පොඩ අර දූවිලි අරව මේවා දැන් ඉතින් රොඩු රොඩු ඔය එකතු වෙගෙන එන. දැන් ඉතින් ඔක ලොකු වෙලා දැන් ඉතින් ගඟක් වාගේ ගලවල ලොකු වෙලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? මිනිස්සේ කල්පනා කරනවා මම මේ කඩුවක් අරගෙන මේක දෙකට කපනවා කියලා. ගඟේ. පුළුවන්. බෑනේ. මේක කපපු ගමන් අර කාපව වෙන් වෙනවා සම්බන්ධ වෙනවා කියන එක තියෙනවා. කඩුවෙන් කැපුවා කිව්වේ මරණය කියන එක මේ පෙන්වන්නේ. ඔය දියපාරේ මොනවද එන්නේ? බොර රොඩු ඒක ඔක්කොම පැවෙන්නේ. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ දුස්සීල භාවය නේද? කුකුල් පට්ටිය දාගත්තා කියන ඒ වගේ දුස්සීල භාවය කියන එක. ඒ කියන්නේ නැවත උත්පත්තියක් ඇති නම් මොකද වෙන්නේ? තව තවත් අපි දුස්සීල වෙන්න. තව තවත් කුකුල් පට්ටි දාගන්නවා කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ ඉන්න ඉන්න අපි ප්‍රමාද වෙනවා. ඉන්න ඉන්න බව අපි නිවනට යන්නේ නැතුව ප්‍රමාද වෙනවා. ඉන්න ඉන්න දුස්සීල භාවය කියන එක වැටි වෙනවා. ඔබලංගේ ඉදිරියට මොනක්වත් බඩු නැත්තම් ඔන්න ප්‍රශ්නේ අඩුවේ නේද? බඩු වැඩි වෙන්න ඔයගලන්ට පේනවා ප්‍රශ්න වැඩි වෙනවා. ඒ වගේම තමයි දුස්සීල භාවයේ වැඩි වෙන්න ඒ විදිහටම ප්‍රශ්නේ ඇති වෙනවා. ඒ කියන්නේ අපි කඩුවෙන් කැපුවා කිව්වේ අපි මරණය කියන එකනේ අපි කිව්වේ. නමුත් නරුවට හරියන්නේ නැහැ මේ කහාවේ. දැන් ඕගොල්ලෝ තාම නියුක්ලියර් බෝම්බයකින් මැරිලා නැහැ. ඕක දාපු දවසට ඕකටත් පුරුදු වෙනවා. ඉස්සර කාලේ දැනගෙන හිටියේ නෑනේ මිනිස්සු මේ බෝම්බ බඳගෙන එහෙම පණිනවා කියලා නේද? සිවිදිවි හානි කරනවා. දැන් ඕගොල්ලෝ ඒකටත් පුරුදු වුණා. දැන් තාම දන්නේ නෑ නියුක්ලියර් බෝම්බයකින් මැරෙන විදිය. කියන එක තාම ඒකෙන් මැරෙලා නෑ නේ කලින් බවවල නම් මැරෙලා ඇති. එතකොට ඕකත් දාලා පුරුදු වුණාම අපි ඒකටත් පුරුදු වෙනවා. එන්න එන්න කරප්ට් වෙනවා මිස මොකද වෙන්නේ නෑ. අන්න ඒකයි වෙන්නේ. ඉතින් ප්‍රමාද වෙවි තමයි ඉන්නවා කියන එක. එතකොට එහෙමනම් මේක මේ භාවනාව කරන්නේ කොහොමද? භාවනාව කරන්නේ අපි කිව්වා ඕගලන්ට මේ මෙන්න මේක තමයි බේස් ස්ලයිඩ් එක හැටියට එන්නේ. එතකොට මේක අපි කල්පනා කරන්නේ මොකද්ද? අපි අර මිච්ඡාදික්තිය අපි පටන් ගන්නව නම් දෙවෙනි ස්ලයිඩ් එකෙන් කතා කළොත් මිච්ඡාදික්තික සංඥාව නිසා විඥානේ පැවතීමක් කියන එක තමයි අපි අභිජ්ජා කියලා කියන්නේ. අපි එතනින් පටන් ගත්තා. දැන් ඊට පස්සේ අපි ආවා ඒක නාමකාය පටික සම්පස්යෙන් තල්ලු කරලා තමයි මේ සුභ කියන කතාව එහෙම ඇති වුණේ. ඊට පස්සේ අපි වෙන්නවා මේ අගයන් දෙක සංසඳලා බැලුවා. ඒ කියන්නේ විපරිණාමයට පත්වෙච්ච දුක්ඛතාවයන් තමයි අපි ව්‍යාපාදයෙන් සාකච්ඡා කරනකොට වෙන්නවා. විපරිණාම වේදනාවන් තමයි මෙහි ඇතුළු වෙන්නේ. දැන් මගේ සීයට තීමේ එක විපරිණාම වෙච්ච වේදනාව. දැන් ඉතින් එයා ගලපන්න පටන් ගන්නවා මම පොඩි කාලේ කොච්චර ලස්සන රසට කෑවද මේ ගෙදර ආයට උයන්න බෑ. එහෙනම් එයා පෙරාගයයි දැන් ආගයයි සසඳනවා. සසඳලා විඥාන ධාරාව යන්තම් හරි ගැලුවා නම් දැන් එයා කියනවා නිත්‍යයි කියලා. පදුට්ටමන සංකප්පේ. පොඩ්ඩක් බලපු ගමන් නිත්‍යයි කියලා ගත්තා. ඒක දිගට ගියා දික් කළොත් අපි ආවේ ක්‍රෝධයට. ඊට පස්සේ අපි දැනගත්තා ක්‍රෝධය කියන එකෙන් අපිට ආව මක්කේ. මක්කේ තුලත් නිත්‍යභාවය තියෙන. මක්කෙන් අපි ආවා ඊට පස්සේ ඊර්ෂ්‍යාව කියන එක. ඊර්ෂ්‍යාවෙන් ඇවිල්ලා මායාව, මායාවෙන් ආව මිච්ඡා දිට්ඨිය. ওই දෙක අතර වාරේ අපිට මොකද්ද උනේ? අර මෙතනක් පතයක් ගියා නේද? සංස්කාර වල වෙනසකම නිසා තමන් උපනාහය කියන එකට ආව. උපනාහයෙන් අපි පලාසයට ආව. පලාසය කියන එකෙන් අපි වෙන් කරා. එපාර මච්චරියට ගියා. ලාභ මච්චරිය 10 ටින් එකට වඩා 20 ටින් එක වස වුණත් කමක් නැහැ වික්කයි කියන එකට. ඒකින් ආව වංචාවට. ඒ වංචාවෙන් ආව අපි දුස්සීල භාවයේ කියන එක. මොකද්ද කරගත්තේ මේ දෙක අතර? මිච්ඡාදිට්ඨිය ඉඳන් මිච්ඡාදිට්ඨියට යන අතර වාරේ මං කුකුල් පට්ටියක් දාගත්තා කියන විතරයි ඒක තියෙන්නේ. එතකොට ඒකටම තමයි අපි අතිමානෙහි ඇති වෙලා තියෙන්නේ කියලා. එතකොට අන්න එහෙනම් මට උනේ මිච්ඡාදිට්ඨිය ඉඳන් මිච්ඡාදිට්ඨියටම ආවා නේද මේ දෙක අතර දුස්සීල භාවයේ වුණා නේද කියන එක. මේ පතය තමයි තමන් භාවනාවට ගන්න. මේ පතයයි වැදගත්. එතකොට එහෙමනම් 9 වෙනි එක දක්වා මේක තමයි බේස් ලයිට් එක මේ ට්‍රයැන්ගල්ස් දෙක තියෙන එක. එතකොට මේ දෙක ගත්තාම මේ එක ට්‍රයැන්ගල් එකක් අනිත් ට්‍රයැන්ගල් එක ඇතුළට යනවා. තව වෙලාවකට මේක ලොකුවට ඇඳලා තිබුණාට මේක යනවා මේක ඇතුළට. ඒක විශාල වීමක් නෝ. දැන් බලන්න දුස්සීල භාවයෙන් ඔයගොල්ලන්ගේ මිච්ඡාදිට්ඨිය ඒක ඇති වුණා නම් ඊට පස්සේ ගූගල් පට්ටි දාගන්න මිච්ඡාදිට්ඨි කතාව තමයි ලොකු වෙන්නේ නේ. තේරෙනවද මං කියන්නේ? ඔයගොල්ලෝ දන්නවනේ දැන් පොඩි ළමයි උඩ පයින් යන ට්‍රැම්පලින් එක තියෙන්නේ. එතකොට ඒකේ බේස් එකක් තියෙන්නේ. ඒ ළමයා මැද්දේ පනිනවා. එතකොට මැද්දේ පැනනයින් පස්සේ පල්ලෙහාට ගිය පොයින්ට් එකේ නම් බලුවොත් හරි ට්‍රැම්පලින් එක තමන් උස්සගෙන ඉන්නවා. අනිත් පැත්ත හැරෙව්වොත් එහෙම තමන්ට පේනවා ඒක. එකක් ඇතුලේ අනිත් එක කියන එක පේනවා නේද? ලොකු එක ඇතුලේ පොඩි එක. ඒක පැත්ත හැරෙවීම අනුව පේනවා. පොඩි එකෙන් ලොකු එක උස්සගෙන ඉන්නවා. අන්න ඒ වගේ මේක ඇතුළට මේකක් එනවා එකක් ඇතුළේ අනිත් එක තියෙනවා. ওই දෙක එහාට මෙහාට හෙල්ලෙන එක තමයි තියෙන්නේ. දුස්සීල භාවයත් එක්ක ඔක සිද්ධ වෙනවා. එතකොට මිච්ඡාදිට්ඨිය ඉඳන් මිච්ඡාදිට්ඨියට ආවා කියන එක පළවෙනි භාවනාව කියන එක හැටියට එනවා. ඒ අතරේ මට උනේ දුස්සීල භාවය කියලා අර අනිත් ට්‍රයැන්ගල් එකත් භාවනා වෙලා. එතකොට ඊළඟට ඕගොල්ලන් ඉතින් ඒ 9 වෙනි ස්ලයිඩ් එක දක්වානේ තමයි කතාව තිබුණේ. ඊට පස්සේ ඉතින් අතිමානී තම්බේ සාරම්භේ ඔය විදිහට තමන් ඒ ගමන් කරගන්නවා. ඒ අවසාන ස්ලයිඩ් එක දක්වා ප්‍රමාදය දක්වා නිත්‍යභාවයේ අත්ත්වභාවයේ ඉඳන් තමන් දුක්ඛ භාවයට පත් වෙන එක. ඉතින් තමන්ට පුළුවන් විදිහට මේක කරගෙන යන්න. ඉතින් අර පළවෙනි භාවනාව හොඳට කරා නම් ඉත බොහොම වටිනේ. ඒත් ඊට වඩා ඔය ධර්මයේ බැලුවහම මට නම් කල්පනා වුණේ මේ මේකට වඩා උතුම් ධර්මයක් මම නම් දන්නේ නැහැ කියලා. ඒ තරම් ගැඹුරු ඒ ධර්මය. එහෙමනම් අපි ඉස්සෙල්ලා ඕගලන්ට අපි මිනිත්තු පහක් අපි මේ භාවනාව නම් අපි කියලා දෙන්නේ නැහැ. අර ස්පෙෂල් එකට වගේ තමයි මේකෙත් කවුරුවත් කියලා දෙන්නේ නැහැ. හැබැයි ඉතින් ප්‍රශ්නයක් තියෙනවා නම් ඉතින් අර කාගෙන් හරි පොඩ්ඩක් අහගත්තට වරදක් කියන්නේ නැහැ. නමුත් අර සාකච්ඡා කරලා කියලා දීමක් නම් කරන්නේ තමන්ගේ උත්සාහයෙන් ඉන්න ඕනේ. එතකොට අපි මිනිත්තු 5ක් 10ක් දෙන්න ඕගොල්ලන් පොඩ්ඩක් මනසට ඕගොල්ලොම දාගෙන ප්‍රශ්නයක් තියෙනවා නම් අහගත්තට කමක් නැහැ. දාගෙන ඉන්න පස්සේ අපි භාවනා කරමු.